ඔන්න ආයිබන් කියලා කතා විද්‍යාත්තනි වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නා. මම කාලිංග.
මම බුද්ධික. මම තිලින.
ඔව්. සුබ්‍රත් වර්ධි හර්ෂදේව. මොනවාද බුද්ධික?
පොළු.
පොළු. මේ එහෙනම් අද බුද්ධිකට හැබැයි මේ බුද්ධිකෙන් නැහැ කියලා කිව්වේ නේ. බුද්ධිකට පොඩි කරදරයක් මේ දවස්වල.
ඔව් පොඩි වැඩ ටිකක් තියෙන ඉඳ මේ.
ඔව් ඒක තමයි.
ඉන්න බැලුවේ
I think නා ටෙක් කතා දාලා යන්න බෑ. ඒක වෙලා තියෙන්නේ. අද එහෙනම් කෙලින්ම ප්‍රශ්න වලට යනවා.
එවුනේ මොකද
අලුතරතුරු දෙනවා. හැබැයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ රියල් ඔඩියෙක් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු නේ.
ඒක මේ කැඩි කැඩි ඇහෙනවා කියලා නේ.
රියල් ඔඩියෙක් අහපු අනිත් අයට හැම කැඩි කැඩි ඇහෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ මට නම් එහෙම ගැටලුවක් ආවෙ නැහැ.
එයා මේ පාවිච්චි කරන කොඩෙක් මොනවද කියලා නම් දාලා තිබෙනවා.
ඔව් සාමාන්‍ය VLC ප්ලේයර් එක විතරක් ඉන්ස්ටෝල් කරා නම් ඇති තිල්න ඒකෙන් ප්ලේ වෙනවා. වෙන මොකක් හරි ගැටලුවක් දාන්න නැත්නම් ෆයිල් එක දැන් ARM කියලා තමයි තියෙන්නේ. AR වලට ඕනනම් රිනේම් කරලා බලන්න එක්ස්ටෙන්ෂන් එක එහෙම මොකක් හරි වෙනසක් වෙනවද කියලා. මොකද ඩිෆෝල්ට් ෆයිල් එක එන්කෝඩ් කරාම AR තමයි එන්නේ. ARM කියලා දාන්න අර පොඩ්ඩක් රියල් ප්ලේයර් එකේ ඩබල් ක්ලික් කරාම ප්ලේ වෙන්නේ. ආ ෆයිල් ඇසෝෂියේෂන් එක AR කියන එක දාගෙන තියාගන්න. ඒක නිසා තමයි ARM කියලා පොඩ්ඩක් රිනේම් කරා. ඒකම එක්කෙනෙක් ඇහුවා මේ මොකද මේ සිප් කරලා දෙන්නේ කියලා. සිප් කරලා දෙන්න හේතුව නම් උනේ ගොඩක් බ්‍රවුසර්ස් වල ගොඩ විශේෂයෙන් Chrome වල එහෙම මේ AR ෆයිල් ව ARM ෆයිල් එකයි දීපු ගමන් එයා ඔටෝමැටිකලි බ්‍රවුසර් එකේම ප්ලේ කරන්න ගන්නවා. එයාගේම දැන් වහින්නත් ගත්තා.
එස්සකුත් එනවානේ. ඒනේ වහිනවා.
කට්ටිය කියනවා මේ ටෙක් කතා මේ වෙලාවට පටන් ගත්තේ ඉඳයි කියලා. මේ දැන් මේ මාර ප්‍රශ්නයක් කියලා දෙන බුද්ධික මේ වෙලාව කියන්න ලැබෑ Twitter එකේ එහෙම. ගහන්න වගේනවා. දැන් අද මං කියවන අපි 9 වෙනකොට පටන් ගන්නවා කියලා මේ වෙලාවත් තියලා. මට රිප්ලයි නේ නම් හරි අපි 10ට එන්නම් කියලා. ඒ ගන්න අපිව දැන් විශ්වාස නැහැ. මේ ඒ වුණාට මේ දැන් නම් වැඩිපුර වෙලා තියලා කියන එක හොඳයි වගේ නේ බුද්ධික.
ඔව්.
අදත් හත කිව්වනම් මාර ප්‍රශ්නයක් කියලා.
ඒ වහිනවද ඔක රෙකෝඩ් වෙන්නේ නේද?
ඔව් වැස්සේ සද්ද නම් එයි මේ වහිනවා ඉතින් කරන්න දෙයක් නැහැ. වැස්සේ ඉන්න වෙනවා. මේ ප්‍රශ්න මොනවාද බුද්ධික දැන් තියෙන්නේ?
ප්‍රශ්න නෑ අහලා තියෙන අය ප්‍රශ්නයක.
අර අර ගෙදර ආපු නෑ.
නෑ මම හිතන්නේ මේ ටෙක් කතා වලට ආපු එක නේද?
ඔව් ඒක නෑ මේ අපරාධේ මේ ලෝල තිබ්බනේ මේ කට්ටිය.
මේ අහලා තින්නේ MP3, WMA ඒ වගේ ෆයිල් වල මේ සින්දුවක් තියෙනවා නම් ඒකේ කටහඬ විතරක්ම කළා මේ සංගීතය විතරක් ගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවා ඒ කියන්නේ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවාද කියලා.
ඒකේ 100%ක් කරන්න බුද්ධියටයක් අමාරුයි.
වොයිස් සෙටිස් වලින් තමයි කරන්න වෙන්නේ නේ.
ඔව් ඒ සොෆ්ට්වෙයා නම් තියෙන පොඩ්ඩක් අර වොයිස් එක අඩු කරන්න එක මේ ඒ වුණාට වෙලා තියෙන්නේ මේ අමාරුයි.
ඒවත් මේ සින්දුවෙන් සින්දුවට පොඩ්ඩක් සෙට් කරලා ගන්න ඕනේ අර ෆ්‍රීකවන්සි එකට හරියන්න. ඔව් ඒක ඉතින් ගොඩක් කලවට වෙන්නේ මේ ඔය ඉක්වලයිසර් එකකින් ෆ්‍රීකවන්සි එක ඩ්‍රොප් කරන්න ඕනේ.
ඔව් ඒ රේන්ජ් එක වොයිස් රේන්ජ් එක
යන්නේ. ඒකත් ඒ කියන්නේ මියුසික් එහෙමත් ඒ ගානටම යනවා ඉතින්.
ඔව් ටිකක් අමම හිතා යට කැරෝකේ වගේ හදන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒක ටිකක් ගැටලුවක් තියෙනවා නේ බුද්ධික.
ඔව්.
ඔව්. මේ තව පොඩි මගේ මේ ප්‍රශ්නයක් වුණා මේ ARM කියලා කියවනේ මේක AMR කියලා දහනවා චතුර. මේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇත්තටම තියෙන්නේ RAM කියලා රියල් ඔඩියෝ මීඩියා කියන එකට. ඩිෆෝල්ට් එන්කෝඩ් එන්නේ RA කියලා. මේක පොඩ්ඩක් හදනවා මේ චතුරත් දෙන එකක් හදනවා. මේ මට ඔය අකුරු දෙකේ දුනේ තියෙන හෙඩ මෙඩ වෙන අකුරු. ඒක ප්‍රශ්න. ඒක ඉතින් වැරද්ද චැට් රූම් එකේ තියෙනකේ වටනාකම මොකයි නේ බුද්ධි. වැරද්දක එච්චලම් පොඩ්ඩක් හදාගන්න පුළුවන්.
ඔව් වයින් සද්දිත් ඇහෙනවා කියලා දාලා තියෙනවා නේ තියෙනවා.
හයියෙන් වහිනවා. මේ කරන්න අමාරු නේ ඉතින් සද්ද නැති කරන්න නะ.
ඔව් ඉතින් මොනවා කරන්නද නේ?
ඔව්.
ඇස්ස පායනකම් හිටියොත් එම ඒක දැනගන්න
නේ. ඇස්ස පායනකම් හිටියොත් නම් මේට වෙලා ඉන්නේනවා. මේ එහෙනම්
ඊළඟ එකට යමු නේ.
ප්‍රශ්නෙකට යමු.
නයා තමයි අහලා තියෙන්නේ මේ Java web applications වලට මේ source code නොමිල දෙන වෙබ්සයිට් කීපයක් කියන්න කියලා තියෙනවා. ඒ කියන්නේ Java source code නම් net එකේ ගොඩක් තියෙනවා මේ.
ඔව් source code කියලා ගාම මේ application එකක් ලියලා ඒක හෙව්වාම ඉතින් source code එක මම බෙන්නේ යම් යම් function වලට source code තියෙනවා.
ඔව් ඒ කියන්නේ මොන හරි අපි වැඩක් කරන්න ගත්තාම ඒකේ තියෙන function වලට තියෙනවා මේ කාරණේ. ගොඩක් දෙනෙකුට ওই තියෙන එකක් තමයි අර දැන් හරියට search keywords හොයාගන්න බැරි වුණාම ඉතින් හොයාගන්න අමාරුයි ටිකක් නේ source code.
Google එකේ special search එකෙන් තමයි code search එක ගියව කරන්න ඕනේ බුද්ධි.
ඔව්. ඒ වගේම අර coders .com කියලා මේ සයිට් එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් මේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකේම රෙජිස්ටර් කරලා තියෙනවා. කෝඩ් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒක ඇතුළෙන් සර්ච් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක දීලා ඒකට ඕනේ ඒවා ටික.
තමන් මේ මොකද්ද හරියටම කරන්න කියලා හොඳට තේරුම් ගත්තා නම් ඔය කීවර්ඩ්ස් ටික හිතා ගන්න පුළුවන් නේ.
ඔව් ඒකයි ගොඩක් වෙලාවට දැන් ප්‍රෝග්‍රෑම් එකක නම් ඒ අපි යූස් කරන ක්ලාස් වල ඒ අපිට ඕනේ මෙතඩ් ඩරම ගැවුවාම ඒව පාවිච්චි කරන විදිහ ඒව ලීවිච්ච දැන් ඔක්කොම වගේ එනවා ඉතින්. සෝස් කෝඩ් හොයාගන්න එක නම් එච්චරම අමාරු නෑ නේද? ජාවල්ට ඉතින් කොහොමත් එච්චර අමාරු නෑ. රිසෝර්සස් තියෙනවනේ මේ. අපි ඉතින් පොස්ට් එක දානකොට දාමුනේ කලින්.
ඔව් නැත්තම් කරන් තියෙන පඳුරක් ගාඩ කියලා පයින් එකක් ගවන හැරි පඳුරට. ජාව දැන්නේම 5 දෙනෙක් ඉතර එළියට ඉසේ.
ඔව් පාන්නේ 15ක් ඉතර එනවා මේ දවස්වල.
ඒක නිසා ඒ වගේ දත්ත කරන්න. මේ ජාව දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා නේ බුද්ධික. මේ ඇත්තටම ගත්තොත් මේ ජාව ගොඩක් තැන් වල භාවිතා වෙනවාද බුද්ධික?
ඒක මෙහෙමයි කලින්. මේ
තමයි යන ෆීල්ඩ් එක නෝ තමයි නේ.
ජාව ඇත්තටම ඉතින් පවර්ෆුල් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තාම පවර්ෆුල් කියන්නේ මෙහෙම පර්ෆෝමන්ස් පැත්තෙන් නෙමෙයි. දැන් ලොකෝ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් ගත්තාම ඒකේ තියෙන මේන්ටේනන්ස්, ස්කේලබිලිටි ඒවත් එක්ක ගත්තාම මේ ජාවා ඉතින් ඉස්සරහින් ඉන්නවා.
ගොඩක් මොකද මේගොල්ලෝ මුල් කාලේ නම් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට් එකට ගිය හින්දා නේ
බුදු. ඔව් ඒ වගේම ඉතින් එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා මේ කරන්නේ. හැබැයි මේවයි ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් වලට නම් මේ එච්චර ජනප්‍රිය එකක් නෙමෙයි. හැබැයි එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන් වල ගොඩක් බෑක් එන්ඩ් එහෙම ජාව දුවන ඒවා තියෙනවා. ඉතින් මෙහෙමයි ඒක ඕක වැඩේ තියෙන්නේ මේ ඕක බිස්නස් එකක් කරගන්නේ තියෙන්නේ. එතකොට ඒක දැන් ගොඩක් අයට දන්නේ නැති අයට ඕක නිකන් මවා පාන්න දන්නේ කම්පියුටර් කියන්නේ ජාවාම තමයි කියලා. ප්‍රෝග්‍රෑමින් කියන්නේ. ඉතින් ඒක වැරදි. ජාවා කියන්නේත් එක ලැන්ග්වේජ් එකක් විතරයි. ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ අර හැම ප්ලැට්ෆෝම් එකකම පුළුවන්. ඒ වගේම මේ ගොඩක් ස්කේලබල් මේ මයික්‍රෝ චිප් එකක ඉඳලා කියන්නේ ස්මාර්ට් කාඩ් එකක ඉඳලා සුපර් කම්පියුටර් එකක් වෙනකම් වගේ හැම තැනටම මේ ප්ලැට්ෆෝම් එක ගන්න පුළුවන්.
ඒක ඉතින් මේ තමන් කරන ප්‍රොජෙක්ට් එක අනුව හරි ඩිපෙන්ඩ් වෙනවා නේ.
ඔව් ඒක ඉතින් දැන් මෙහෙමයි. දැන් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙකුට මේක මේ රොකට් ටෙක්නොලොජි වලටත් මේක යූස් කරනවා ඒ වගේ කියලා ඉතින් රොබොටික්ස් වලට ගන්නවා එහෙම කියලා නිකන් අර නිකන් බොරු ආතල් එකක් දීලා ගන්න එක ඉතින් තේරුමක් නැහැ නේද? ඇත්තටම
ජාවා එකට
ගියාම ඉතින් ජාවා කියන්නේ තව එක ලැන්ග්වේජ් එකක් විතරයි.
අනිත් ජාවා වලින් හැම වැඩේම කරන්න යනවා කියන්නේ තේරුමක් නැහැ.
ඔව් ඒක කියන්නේ අදාළ දෙයට අදාළ ලැන්ග්වේජ් එක ගන්න ඕනේ ඉතින්. මේ එකමත් මෙහෙම ඉතින් එක දුරකට යන්න පුළුවන් එකම ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන. ඒ වුණාට ඉතින් හැමදේම ඉතින් ඉගෙනගෙන ඉන්න එක හොඳයි නේ.
ඔව්
දැන් අර දැන් ගොඩක් කට්ටියගේ ඕක ඔලුවට දැම්මහම මේක තමයි ජාව තමයි අනාගතය කියලා තියෙන්නේ. කට්ටිය ඉතින් උනන්දු වෙන්නේ ඒකට විතරයි. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
ඔව් අනික මම දැකපු එක දෙයක් තමයි බුද්ධික මේ ජාව වලින් වැඩ කරපු කෙනෙක්ට මේ ගොඩක් වෙලාට අනිත් ලැන්ග්වේජ් එකකට මාරු වෙන ගොඩක් අකමැති. දැන් C වගේ ලැන්ග්වේජ් C++ වගේ එකකට මාරු වෙන අකමැති. මොකද අර ජාව වලින් වැඩ කළේ ඒගොල්ලෝ හිතන්නේ මේ අර ලැන්ග්වේජස් ගොඩක් ප්‍රිමිටිව් කියලා.
ඔව් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් පටන් ගන්නකොටම ජාව වලින් පටන් ගත්ත අය අනිත් ඒවට C C++ වගේ වට යන්න අකමැති. ඒ කියන්නේ රිස්ට්‍රික්ට්ලි මෙමරි මැනේජ්මන්ට් එහෙම කරන්න ඕන වෙලාවට අර ඒ ප්‍රැක්ටිස් එක නැහැ ජාව වලින් පටන් ගන්න අයට. ඉතින් ඒගොල්ලෝ ඉතින් කැමති නැහැ එච්චර ඒවත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි ඉතින්.
ඔව් මේකත් එක්කම බුද්ධික මම හිතනවා තව ප්‍රශ්නයක් අපි කතා කරන්න හොඳයි කියලා. මොකද අපි මේ ටෙක් කතා 24 වෙනි වැඩසටහනේ කතා කරාමේ ඔන්ලයින් ඇත්තනම් මේ ඔරිජිනල් ප්‍රශ්නෙට එක්කතා 24 වෙනි වැඩසටහන ඇවිල්ලා තිබ්බේ යාට ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික වලට ඩිග්‍රී එකක්, ඒ කියන්නේ සර්ටිෆිකේෂන් එකක් ඔන්ලයින් කරන්න පුළුවන්ද කියලා.
ඔව්.
ඉතින් මේක ගැන අපි කතා කරාම මේ අපිට එක්කතා Google group එකේ කෙනෙක් මේකට පොළ පුලා එක එක ඒවා කිව්වා. ඉතින් ආගෙනව දැන් ඔන්ලයින් වේව පිළිගන්නේ නැහැ කියන්න බෑ ඕන තරම් තියෙනවා. ඒ වගේ කතා කියලා තිබ්බා. ඉතින් දැන් අන්තිමට දැන් මේ ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි හරියට මේ ඔන්ලයින් ඒවා පිළිගැනීමක් නැහැ කියලා කිව්වා කියලා. දැන් ඊට පස්සේ ආයතෙන්ට උදාහරණ තියෙනවා Microsoft, එතකොට Cisco, Red Hat කියන එක. ඉතින් මෙතන මේ පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික කියන්නේ කිසියම් සමාගමකට අදාළ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කියන්නේ මොකක් හරි දෙයක ෆන්ඩමෙන්ටල් එකක්. දැන් Microsoft ගත්තත්, Cisco ගත්තත්, එතකොට අපි Red Hat ගත්තත්, කාගේ ගත්තත් මේගොල්ලෝ කරන්නේ product oriented certifications. product oriented certifications කියලා කියන්නේ Microsoft එක ගත්තොත් අපි හිතමු උදාහරණයක් ගත්තොත් MCP එකක් ගන්නවා කියලා කියන්නේ Microsoft වාට පුළුවන් Microsoft Windows වලට administrative වලට MCP එකක් කරා. ඒ කියන්නේ Microsoft certified professional එකක් Windows XP වලට. එතනින් කියන්නේ ආ පරිගණක දන්නවා කියලා. එතනින් ඒගොල්ලෝ කියනවා Microsoft Windows XP පාවිච්චි කරන්න සහ ඒකට support දෙන්න දන්නවා කියන එකයි. ඉතින් මේ electronic උත් දැන් මේ මොකද මේ certification university එකෙන් ගන්න degree එකටවත් university එකෙන් computer ගැන ගන්න certificate course එකටවත් සමාන කරන්න බෑ. හරියට අධ්‍යාපනික පැත්තෙන් ගත්තොත් නේ බුද්ධික.
ඔව් මේ අනිත් එක තමයි මේ දැන් ඉලෙක්ට්‍රොනික වගේ එකක් දැන් exam එකක් තිබ්බට online ඒ වගේ දැන් තිබුණත් මේ ඒක දැන් මුලින් ඉඳලා ඉගෙන ගන්න ඉතින් online කරන්න අමාරුයි නේ. ඒක කවුරු හරි guide කරන්න ඕන ඒ වගේම මේ ඒ කියන්නේ තනියමම කරගන්නවා කියන එක ඉතින් ඒ කියන්නේ එක level එකට යනකම් පුළුවන්. ඒ වගේ degree එකක් දක්වා යනවා කියන එක ඉතින් එච්චරම ලේසි වැඩක් නෙමෙයි නේ තිබුණා.
ඔව්. අනිත් එක තමයි බුද්ධික මේ දැන් Microsoft exam උත් online කියලා කියන්නේ මේ online කියලා කියන්නේ ඒ exam එක පවත්වන තැනට ඒ system එක online. ඒ වුණාට මේ ඔයා exam එකට ගෙදර ඉඳන් වාඩි ලියන්න බෑ. Microsoft ගත්තා, Cisco ගත්තා, Red Hat ගත්තා, Sun my exams කරා. ඒ මේ ඒ exam එක පවත්වන ආයතනයකට ගිහිල්ලා ඒ අදාළ ආයතනයේ මේක register වෙලා තමයි විභාගෙ ලියන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක ගෙදර ඉඳන් 100%ක් කරන්න පුළුවන් කෝස් නැහැ. අනික මේ මේවැ පිළිගැනීම තියෙන්නේ ඔයා ඒ අදාළ දෙයකට ජොබ් එකක් ඉල්ලන තැන. උදාහරණයක් ගත්තොත් Cisco CCNA ගත්තා නම් Cisco අදාළ දෙයකට ඔයාට ජොබ් එකක් හොයනවා නම් තමයි ඒ සර්ටිෆිකේට් එක අදාළ වෙන්නේ. ඒ ඊට අමතරව මේ Cisco තිබ්බ පළියට අධ්‍යාපනික සුදුසුකම් නැත්තම් ඒක ප්‍රශ්නයක්. අනික යාම කියලා තිබ්බ දැන් මේ යුනිවර්සිටි එකේ කෝස් එකක් කරන්න ගියාම A level ඉල්ලනවා, O level ඉල්ලනවා. ඉතින් මිනිස්සෙක් ඉගෙනගෙන තියෙන බෑ මේවා ඉගෙන ගන්න නේ දවසරට.
ඔව්.
ඉතින් ඒ සර්ටිෆිකේට් ඉල්ලන්නේ සාමාන්‍ය දා. ඉතින් භාෂාවක් හසුරවන්න තේරෙන්නේ නැත්නම් ලියන්න තේරෙන්නේ නැත්නම් ගාණක් හදාන්න අඩු ගන්න. 2 2 1 4 කියන්න තේරෙන්නේ නැති ගාණ කෙනෙක් අරගෙන ඒ වගේ තවත් ඇඩ්වාන්ස් දෙයක් උගන්නන්න බෑනේ නේ බුද්ධි ගැත්තට.
ඔව් ඒක මේ ගණන් ඉතින් දැන් ඒ වගේ දේවල් අහන්නේ මෙහෙමයි. දැන්
ඉගෙන ගන්න තියෙන බේසික් knowledges ටික තියෙනවද කියලා බලන්න නේද?
ඔව් ඒක සමහර ලාට ඉතින් ඒවට අදාළ නැති මේ exceptions තියෙන්න පුළුවන්.
ඔව්
ඒ එහෙම කට්ටිය ඉන්නවා. මේ ඒ වුණාට ඉතින් බහුතරයක් ඒ தත්වෙන්න හින්දා ඉතින් එහෙම නැතුව බෑනේ.
ඔව් අනික ඉතින් දැන් ඒ කියන්නේ දැන් අපි හිත මඩු ගානේ දැන් මේ ගොඩක් මේ වගේ දේවල් කරන්නට ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි නේ බුද්ධික. දැන් කවුරු කොහොම ගහත් මේක සිංහලෙන් කරන්නේ කියලා ඉංග්‍රීසි අඩු ගානේ යම් කිසි ඡේදයක් කියවලා ඒක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. මොකද මේ Cisco වගේ දෙයක් කරාත් Microsoft ගත්තා මේවා පොත් මෙයා ස්ටඩි ගයිඩ් ඔක්කොම තියෙන ඉංග්‍රීසි භාෂාවේ.
ඔව්.
ඉතින් ඒ වගේ ඒක නිසා ඒ වගේ ගන්න එපා. අනික මේ අපි මේ ඔන්ලයින් කෝසස් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ Microsoft exam එකක් කරොත් වක්වත් Cisco එකක් කරොත් වක්වත් නෙමෙයි. මේ ඒ කියන්නේ දැන් පරිගණක ගැන මූලික දැනුමක් ගන්න නම් මේකක් කරන එක කිසිම තේරුමක් පරිගණක සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් මොකද දැන් MCSA එකක් දැම්මත් ඔයාලට පරිගණක හાર્ඩ්වෙයාර් ගැන කිසිම දැනුමක් ලැබෙන්නේ නැහැ.
ඒක ඒ වගේම මේ ඒවා කරපු අයත් ගොඩක් වෙලාවට ඉතින් ඒක ටාගට් කරගෙන තමයි කරන්නේ exam එක. ඊට පස්සේ ඒවා ගැන කියන්නේ ඒක ගැන ආසාවක් ඇදව ගන්නවත් නෙමෙයි අතහැර දාන ඒවාත් තියෙනවා. එහෙම කට්ටිය දකලා දිනවා අපි නේ.
ඔව්. අනික දැන් ඕවා කියන්නේ අතන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියලා. ඒ වගේ හැම එකටම කියන්නේ. ඒ කියන්නේ යම් කිසි රැකියාවක් කරනකොට අවශ්‍ය සුදුසුකම් මිසක් ඉගෙන ගැනීමට සුදුසුකම් නෙමෙයි. දැන් මට පස්සෙවල යනකොට මට තේරෙන්නේ එයා ගොඩක් කතා කරලා තියෙන්නේ එයත් මේ ඔන්ලයින් කෝසස් වලට උගන්නන කෙනෙක්. ඒක අපිට අදාළත්වයක් නැහැ නේ නේ බුද්ධික. අපි මෙතන උපදේශක් දෙන්නේ ළමෙක්ට මූලික අඩිතාලෙම දාලා ඉගෙන ගන්නවනකොට මොකද ඉලෙක්ට්‍රොනික වගේ දෙයක් අන්තර්ජාලයෙන් කොහොමද ඉගෙන ගන්න බෑ. එහෙනම් ඉතින් හැමෝම මෙතන ඉලෙක්ට්‍රොනික දන්නා ඉන්නවනේ.
ප්‍රැක්ටිකල් එක සෑහෙන
ප්‍රැක්ටිකල් දේවල් නේ සාමාන්‍ය වගේ දේවල්. පරිගණක හાર્ඩ්වෙයා ගත්තත් හાર્ඩ් ඩිස්ක් දැන් උදාහරණයක් ගත්තොත් මම අර එක දවසක් කිව්ව මතකද මට IC එක දැන් ඔය පත්‍ර ලින්ක් කියවලා මම ඉතින් IC එකක් ඇත්තටම දැකලා නැහැ කොයි සයිස්ද කියලා. මම අරංගල් දෙකේ දෙක ඉඩ තියලා තිබ්බා සෙන්ටිමීටර 3 විතර IC එක. ඒකයි. ඒක නිසා මේ ටිකක් ඒ වගේ දේවල් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ළමයින්ට ඒ වගේ දේවල් කියනකොට මේ අන්තර්ජාලයෙන් හැමදේම කරන්න පුළුවන්. අන්තර්ජාලය ඉගෙන ගන්න පුළුවන්. අන්තර්ජාලය ඉගෙන ගන්න පුළුවන් ඒ එක යම් කිසි මට්ටමකට ආවට පස්සේ දැනුම කියවල බලන නේ බුද්ධික. ඒ අර මූලික දැනුම ලබා ගන්න කොහරි ආයතනයකට හරි තැනකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ හරි මඟ පෙන්වීමක් යටතේ.
අපේ මේ කට්ටිය කතා වුණා මේ අහන අපෙන් Java කියන්නේ Java හොඳ නැද්ද කියලා. එහෙම නෙමෙයි අපි කියන්නේ. Java අර කලින් කිව්වා වගේම මේ අපි පාවිච්චි කරන ලැංග්වේජ් එක බලපාන්නේ මේ අපි කරන ප්‍රොජෙක්ට් එක මොකද්ද කියන එකමද.
ඔව්.
ඒ කියන්නේ කොච්චර වියදම් කරනවද, කොච්චර ලොකු ස්කේල් එකකට කොච්චර යූසර්ස් ලැන්නාද, වෙබ් ඇප්ලිකේෂන් එකක් ගත්තොත් ඉතින් ඒ වගේ මොනවද සර්වර්ස් පාවිච්චි කරන්නේ, ඒව අනුව තමයි මේ ලැංග්වේජ් එක සිලෙක්ට් කරන්නේ.
ඒක මේ එක ලැංග්වේජ් එකක්වත් හොඳ නැහැ කියලා කියන්න බෑ. මොකද දැන් ඔය හැම එකක්ම හැදෙන්නේ මේ මොකක් හරි කියන්නේ මාකට් එකේ එතනට ඉඩක් තියෙන හින්දානේ. ඒක නිසා ඒකක් මේ කියන්නේ එක ලැන්ග්වේජ් එකක් හැදුනට පස්සේ ඒකෙන් අනිවාර්යෙන් එකෙන් කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. ඒකේ සීමාවන් තියෙනවා. ඒ වගේම විශේෂ හැකියාවන් තියෙනවා මේ ලැන්ග්වේජ් එකේ අනිත් ඒවට වඩා. ඒකින්ද මේ එහෙම කියන්න බෑ නේද? Java හොඳයි, සෑහෙන්න හොඳයි enterprise applications වලට.
ඔව්.
මේ ඒ වගේම මේ .NET platform එකත් හොඳයි. ඒ වගේම ඉතින් දැන් වැඩක් කරන්න ගත්තාම ඉතින් ඒ වැඩේට අදාළව ඒකේ දැන් ඕනි කෙනෙක් ඔය කරන එකක් තමයි ඒවා කියන්නේ අපේ කරන්න යන දේත් එක්ක මේකේ වාසිය වාසි ඊට පස්සේ කොස්ට් එක බලනවා, පර්ෆෝමන්ස් බලනවා, ඒ හැමදේම බලලා ස්කේලබිලිටි එක, ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකට ඉන්න රිසෝර්සස් කොහොමද, ඒගොල්ලන්ගේ ටෙක්නිකල් නොලෙජ් එක කොහොමද, ඔය හැමදේම බලන්න ඉතින් ටෙක්නොලොජි එක ඩිසයිඩ් කරන්නේ.
ඔව්.
ඉතින් ඒ වගේ ගියාම ඉතින් ඔය එච්චර සරලව කියන්න බෑ මේ ලැන්ග්වේජ් එක හොඳයි මේක හොඳ නැහැ එහෙම කියලා. හැම එකම හොඳයි. ඉතින් වැඩ කරන්න ගියාම තමයි ඒක තෝරගන්න ඕනේ.
ඔව්. දැන් කවුරු හරි ගොද්දෑ මට ඩිවයිස් ඩ්‍රයිවර් එකක් ලියන්න ඕනේ. ඒක මං Java වලින් ලියන ගොද්දෑ. ඉතින් ඔලුවෙන් හිටගෙන hina වෙන්න තමයි තියෙන්නේ.
ඔව්.
ඒ වගේ. ඒ කියන්නේ ඒ අදාළ දෙයට සමානලට අදාළ දේවල් තියෙනවා.
ඔව්. මේ අනිත් එක කලින් මේ chat එකේ කට්ටිය කතා වෙන මේ හොඳම ID එක මොකද්ද කියලා.
ඔව්. අර මේ ID එක මට මතක නැහැ මොකද දැන් මේ Eclipse හදලා තියෙන තනිකර Java වලින්.
ඔව්. මේ ඒ දැන් මෙහෙම එකක් තියෙන කලින් දැන් Visual Studio ද NetBeans ද කියලා අහනවා.
ඒකත් කරන්න දෙනවනේ.
ඒක මෙහෙමයි ඉතින්. දැන් Visual Studio වල ඩිබගින් එහෙමනම් දැන් මම නම් ඒ වගේ දැකලා නැහැ තව එකක්. ඒ කියන්නේ එච්චරට ඩිබගින් වලට එහෙම තියෙන පහසුකම්. මේ බොහොම ලේසියට කරගන්න. මේ NetBeans එහෙමත් හොඳයි. දැන් මම නම් ඉතින් පෞද්ගලිකව මේ Java වලට පාවිච්චි කරනකොට NetBeans වලට වැඩිය මේ Eclipse තමයි පාවිච්චි කරන්නේ.
ඔව් PHP ගත්තත් බුද්ධික Eclipse මට මේ ළඟදී නම් දෙරලා තිනවා මේ ටිකක් වැඩ කරනකොට ගොඩක් පහසුයි කියලා. ඔව්
Eclipse වල මේ
send වගේ තියෙනවා නම් සෑහෙන
ලේසි.
ඒක මේ performance හොඳයි කියලා ටිකක් තේරෙනවා නේ. machine එකට දැම්මම
මේ
usage එක ටිකක් අඩු යනිත් ඒවට වැඩිය.
ඔව් හිතාගන්නම අර Java application එකේ වගේ අඩු memory එක දුවනවා කියන එක නේ.
මේ ඉතින් ID ගත්තත් ඒ වගේ තමයි ඉතින්. කියන්න බෑ අනිත් එක මේ දැන් Apple වල වැඩ කරනවා නම් Xcode කියන ID එක දිනවා. ඒකත් සෑහෙන්න හොඳ එකක්. මේ ඉතින්
Xcode nominee දෙන එකද පුදුද?
Xcode කියන්නේ කලින් දැන් SDK එකක් එනවා නම් Apple වලට ඒකත් එක්ක එනවා Xcode නිතර.
ආ right. ඒ කියන්නේ Apple මොකක් කරේ දැන් අපි උදාහරණ ගත්තා iPhone SDK එකක් එක්ක Xcode තමයි
එන්නේ. ඔව්. මේ ඒ වගේ මේ ඉතින් ඒවා compare කරන්න මෙහෙමයි. ඒක ඔය ID දෙක තුනක් compare කරලා හරියට කියන්න බෑ මෙන්න මේක තමයි හොඳම කියලා. එක එක features ගත්තාම එක එක ඒවා ඉස්සරහින් ඉන්නවා.
ඔව් සමහරවිට ඒක තමයි භාවිතා කරන්න කෙනාට තියෙන දැන් මට ගොඩක් වෙලාවට office එකේ මම Dreamweaver පාවිච්චි කරන්න කැමති මේ ඔව් ඉස්සෙල්ලා මේ Eclipse පාවිච්චි කරන්න තු PHP වලට ටිකක් මම Eclipse වලට පුරුදු දෙනා මට තේරෙනවා. Dreamweaver වලට Eclipse හොඳයි කියලා. ඒ වගේ තමයි. ඒ කියන්නේ තමන් සමල්ලට භාවිතා කරන එක තමන්ට තේරෙන්න පුළුවන් හොඳයි කියලා නේ බුද්ධි.
ඔව්. ඒක දැන් PHP ගතත් එහෙම අර ඔක්කොම methods ඒ කියන්නේ function ඇතුළට ගිහලා එහෙම බලන්න බලන්නේ
send වගේ දාගෙන. ඔව් send වගේ දාගත්ත දැන්
ඒ නේද දැන් HTML හදන්න ගියොත් එහෙම Dreamweaver
එක ලේසි. ඒ සමහරලට එකම වැඩේ කරා ID දෙකක් ඔය දැන් web development වලදී ID දෙකක් තුනක් පාවිච්චි කරනවා. මම සමහරලට front page එක පාවිච්චි කරනලා තියෙනවා. මොකද Dreamweaver වල දන්නනේ වැරදිල්ල මේ දැන් center කරොත් එහෙම mark කර එකක් එයා ඒක ID එකක් දාලා ඒ වගේ බොරු
වැඩක් කරන. ඒ කියන්නේ ID එක වුණත් මේ හුඟක් කලකට දැන් website හදද්දී නම් ඒකේ controls පාවිච්චි කරන්නේ නැතුව අපි අතින්ම ලියන එක
තමයි. අතින් ලියන එක තමයි ගොඩක් වෙලාවට හොඳ. මොකද නැත්නම් තේරුමක් නැති code add වෙනවා. ඔව්. දැන් අපි මම හිතන්නේ දවල් කතා කරා මේ Google කට්ටිය මේ පාවිච්චි කරන්නේ නැහැ කියලා නේද තිල්න මේ body syntax පාවිච්චි කරන්නේ නැහැ කියලා. මේ ඒ කරන්නේත් ඉතින් bandwidth save කරගන්න ඒ වගේ දේවල් වලට නේද? page එක size එක අඩු කරගන්න.
Google වගේ එකක් මම හිතන්නේ billion ගණක් load වෙනවනේ browser page එක.
ඔව්.
byte එකක් save කරගත්තත් ඒක වලට සෑහෙන ලොකු සේව එකක්
එන. ඔව්. good idea එකක් ආනවා C++ වලට Linux වලදී. මං හිතන්නේ Eclipse වල ගොඩක් හොඳ වෙයි.
ඔව් Eclipse
නැත්තං මම දන්න එකක් තියෙන හොඳ ලේසි එක. බුද්ධිකාර කැමති එකට.
ඊමැක්ස්. කැමති නේ මට එපා වෙලා හිටියේ
ඒක. එක්ලිප්ස් ගත්තා.
ඒක නේ ඒකට පුරුදු වෙච්ච අයට හොඳටම හොඳයි.
ඒ කියන්නේ ඊමැක්ස් ඇත්තනම් පුරුදු වුණත් එහෙම ඊමැක්ස් ගොඩක් මොකද දැන් ලිනක්ස් වලට ගත්තොත් එහෙම ලිනක්ස් වල කම්පයිලර් එක හැමතිස්සෙම ගොඩක් වෙලාවට GCC තමයි භාවිතා වෙන්නේ. ඉතින් GCC කියන්නේ command line tool එකක්. ඕකට උඩින් දුවන මාක්. ඒ කියන්නේ ඇත්තටම මොනේ C file ටික edit කරගන්න. ඔකට VI උනා පාවිච්චි කරන්න
පුළුවන්.
මොකද VI වලත් ගොඩ බුද්ධික මේ අර අපිට ඊමැක්ස් වල වගේම ගොඩක් යට වින්ඩෝ එකක් වෙන මරන් command line එකක් වෙන මරන් ෆයිල් බ්‍රවුසින් පැත්තකින් අරගෙන ඒ වගේ කරන්න
පුළුවන්. ඔව් ඒ කියන්නේ දැන් අර ඒකේ මේ තියෙන ඉන්ටර්ෆේස් එකේ පැටර්න් එකට පුරුදු කෙනෙකුට ඉතින් ඒක තමයි හොඳම.
ඔව් දැන් ඊමැක්ස්
ඒ විදිහට එඩිට් කරන්න ඊට පස්සේ GCC GDB ඩිබග් එකත් එක විතරක් වැඩ කරනවා නම් ඉතින් ඒ දෙක ගොඩක් හොඳයි ඉතින්.
හැබැයි
ඉක්මනට වැඩ perform එකම හොඳයි.
ඔව්.
මේ හැබැයි ඉතින් අර දැන් තව නිකන් visual පැත්තට කැමති කට්ටියට ඉතින් මේ එහෙම පුරුදු වෙච්ච පුරු ඇත්තට එහෙම වැඩ කරාට පස්සේ ආයි අර වගේ එකට ඉතින් යන්න හිතෙනව අඩුයි.
ඔව්.
මේ ඉතින් Eclipse හොඳට වැඩ කරනවා.
ඔව් හැබැයි මම අර කිව්වාගේ VI සහ Emacs පාවිච්චි කරන අනිවාර්යෙන් හැම shortcut එකක්ම මතකෙ තියෙන්න
ඕන. ඔව් තියාගන්න.
නැත්තම් පොතක් වගේ එකක් ලගේ තියෙනවා.
Eclipse බුද්ධිගයේ මේ හොගක් ලැන්ග්වේජස් වලට තියෙන plugins නේ.
ඔව් තියෙනවා.
පොඩ්ඩක් බුද්ධිග අපි මේ programming ගැන කතා කරගෙන ඉන්න නිසා මේ chat එකේ ප්‍රශ්නයක් ආවා අපිට මේ API කියන්නේ මොනවද කියලා කියන්න කියලා. මම හිතන්නේ ඒක ගැන පොඩ්ඩක් කියවනම් හරිය නේද බුද්ධිග.
API කියන්නේ ඇත්තටම application programmer interface කියලා කියනවා. මේ ඒ කියන්නේ දැන් මොකක් හරි system එකක් තිනකොට ඒ system එක හදන්න එක කම්පැනි එකකින් මොකක් හරි හරි ඕපන් සෝස් එකක් කියලා හිතමුකෝ අපි. ඒක හදලා ඒක ප්‍රෝග්‍රෑමර්ස්ලා ඒක යූස් කරලා තව මොනව හරි ලියනවනම් ඒක උඩට ඒ කියන්නේ සර්විස් එක හරගෙන හරි ඒක OS එකක් වෙන්න පුළුවන් වෙන ලයිබ්‍රරි එකක් වෙන්න පුළුවන් ඒ සර්විස් එක කරන් තව ප්‍රෝග්‍රෑම්ස් ලියනවනම් ඒකට කෝල් කරන්න හදන ඉන්ටර්ෆේස් එක තමයි මේ API කියලා කියන්නේ. يعني ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑමර්ට ඒ ලයිබ්‍රරි එක හරි ඒ සිස්ටම් එක හරි සබ් සිස්ටම් එක හරි ඇක්සස් කරන්න තියෙන ඉන්ටර්ෆේස් එක. ඒක එක එක ලැන්ග්වේජ් වලින් ලියනවා. දැන් API කියන එකේ අදහස ඒක තමයි. මේ API ඉතින් එක එක විදිහට එනවා. දැන් web based API තියෙනවා. ඊට පස්සේ ලයිබ්‍රරි එකක් විදිහට ඉන්ස්ටෝල් කරන්න ඕන ඒවා තියෙනවා. මේ ඒ වගේ ඉතින් හැම ලැන්ග්වේජ් එකකටම එක එක විදිහට APIs තියෙනවා. මේ API කියන එක අදහස අර වගේ දෙයක් තමයි. يعني සිස්ටම් එක ඇක්සස් කරන්න ප්‍රෝග්‍රෑමර්ස්ලාට දෙන ඉන්ටර්ෆේස් එක.
ඔව්. ඕක දැන් උදාහරණයක් ගත්තා Google Maps පාවිච්චි කරලා Tamanta application එකක් හදන්න නම් Google API වලට register කරලා Maps ල API එක අරගෙන ඒගොල්ලෝ දෙන API එක access කරන්න මොකක් හරි key එකක්. මොකද නැත්තම් අර අඳුර ගන්න බෑනේ කාගේවද කියලා. ඒ වගේ කරලා පාවිච්චි කරන්න පුළුවන්. පොඩක් නාලක ප්‍රශ්නයක් යනවා මේ PIC programmer board එකක් සාමාන්‍යයෙන් internet එක ගත්තම $60ක් විතර වෙනවා.
ඔව්. ඒකයි අර ගොඩක් ඔප්ෂන් තියෙන එකක් සාමාන්‍යයෙන් මම හිතන්නේ අර ටෙස්ට් බෝඩ් එකත් එක්ක
ටිකක් ඊට
වඩා
15000. හැබැයි ලංකාවේ ගන්න තියනවද බුද්ධික?
ලංකාවේ කාලින්ග මම හිතන්නේ පිටකොටුවේ ගියොත් මේ නිකන් පික් කර ප්‍රෝග්‍රෑම් එකක් හොයාගන්න පුළුවන් වෙයි.
ඒක නිකන් බේසික් ප්‍රෝග්‍රෑම්
එකක්. ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. ටෙස්ට් බෝඩ් එකක් නම් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතා. හැබැයි ෆානෙල් වගේ ඒවැය දිනම් ගන්න පුළුවන් ගණන් ටිකක් වැඩි නේ.
නෝ.
මේ ෆානල් කැටලොග් එකේ බැලුවා නම් ගොඩක් වෙලාවට තියෙයි මේ ටෙස්ට් බෝඩ් එක.
මම eBay කේ මේ ළඟදී ඔය කවුරුරි අහලා බුද්ධික සර්ච් කරා. PIC ප්‍රෝග්‍රෑම් එක ටෙස්ට් බෝඩ් එක එකට තියෙන චයිනීස් ඒවා වගේ තියෙනවා. සාමාන්‍ය $80ක් 90ක් දෙනකොට ගන්න පුළුවන්. ඉතින් වෙලා තියෙන්නේ මේවා ෂිපින් ගණන් සහ ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
නෝ.
පොඩ්ඩයි ඉතින් අපිට වැඩ කරලා අතගාලා බලන්නත් බෑනේ.
නෝ.
රූපේ බල්ලා තමයි ඉතින් ගෙන්න ගන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි. මම හිතන්නේ බුද්ධික අපි ප්‍රශ්න වලට යමුනේ chat room එකේ දැන් ප්‍රශ්න ඔක්කොම බලන්න කට්ටිය ළඟට බලයි ඒගොල්ලන් ප්‍රශ්න අපි කතා කරන්නේ
කියලා. ඊළඟට සංජීවගේ ප්‍රශ්නෙට යමුනේ.
ඔව්.
එයාලා තියෙන Ubuntu 9.04 install කරා monitor එකේ කියනලු out of range කියලා.
ඔව්.
ඒක මේ error එක හදාගන්නේ කොහොමද කියලා.
out of range කියලා කියන්නේ ඇත්තටම යා මේ ඇත්තටම ඒ කියන්නේ මොනිටර් එකට සපෝට් නොකරන රෙසලූෂන් එකක් හරි නැත්නම් රිෆ්‍රෙෂ් රේට් එකක් හරි දීලා තියෙනවා. එතකොට එක්කෝ මෙයා වෙන මොනිටර් එකකට කන්ෆිගර් කරලා තිබ්බ Ubuntu එකට තව මොනිටර් එකක් ගහලා තියෙනවා. මේ එහෙම වුණාමත් වෙනවා. මොකද අර මොනිටර් එකට තමයි සෙටින්ග්ස් තියෙන්නේ. අනිත් මොනිටර් එක දැම්මම වැඩ කරන්නේ. එහෙම මොන්ටමාරු කරන පරණ මොනිටර් එක දාලා ආයි VGA සෙටින්ග්ස් ටික පොඩ්ඩක් අඩු සෙටින් එකකට දාලා යන්න ඕන නැත්නම් ආයි එක් සර්වර් කන්ෆිගරේෂන් එක රීසෙට් කරලා ආයි මුලින් ඉඳන් අලුත් මොනිටරේට කන්ෆිගර් කරගන්න ඕනේ. කරන හැටි කමාන්ඩ්ස් එක නම් මට පොඩ්ඩක් බුද්ධික මතක නැහැ. මට PKG මොකද XOCOM කියලා එයාට හදන්න පුළුවන් මේකේ රෙසලූෂන්ස් එන විදිහ. ඒකේ කමාන්ඩ්ස් ටික අපි ෂෝ නෝට් එක දානකොට දාමුනේ බුද්ධික.
ඔව්.
හරිඳුනේ.
ඔව් හරිඳු. ඊ ප්‍රශ්න ගොඩක් තියෙනවා එතනනේ.
ඔව්.
අහලා තියෙන මේයා මැෂින් එකක් ඇසෙම්බල් කරාලු ඩුවල් කෝ E2180 කියන ප්‍රොසෙසර් එක.
ඔව්.
2 GHz කියලා තියෙනවා. ඒකේ මේ අයිඩල් වෙලාවට මේ කෝ ටෙම්පරේචර් එක
51
සෙල්සියස්. ඔව්. ඒක මේ හොඳද කියලා අහලා තියෙනේ. කියන්නේ හොඳද වැඩිද කියලා ඒ ටෙම්පරේචර් එක.
සාමාන්‍යයෙන් ක්‍රිටිකල් කියලා කියන්නේ අපි 60 දිනේ බුද්ධික.
ඔව්. එයා කියලා දිනු මේ 45 කියලා මේ කොහේ හරි දිනුනා කියලා ෆෝරම් එක.
නෑ එහෙම වෙන්න බෑ බුද්ධික. දැන් මගේ ලැප්ටොප් එකෙත් කෝ ටෙම්පරේචර් එක 59 විතර යනවා. ඔව්.
51 කියන්නම් කොහොමත් ඉතින් වැඩි නෑනේ.
වැඩි නෑ.
ඔව්. අනිත් එක මේ එයාගේ මේ GPU එකේ ටෙම්පරේචර් එකත් කියලා දිනු 60යි කියලා. ඒකත් වැඩිද
කියලා.
ඒකත් නෝමල් නේ තියෙනවා.
ඔව්.
හැබැයි ඉතින් මෙහෙම යාට ඒවා හිතටම අමාරු නම් මෙච්චර වෙඩින එක ගොඩක් හොඳ නැහැ කියලා. හොඳ කූලර් එකක් එහෙම මේ හොඳ කූලර් එකක් කියලා කියන්නේ රුපියල් 8000ක් විතර වෙනවා සාමාන්‍යයෙන් CPU කූලර් හොඳ එකක් ගත්තොත්. සයිලන්ට් ෆෑන් එකත් එක්ක කිට් එකක් ගත්තොත්. ඒ වගේ හයි කරාම GPU වලටත් කූලර්ස් වෙනම ගන්න පුළුවන්. ඒ කියන්නේ GPU එකේ ඔරිජිනල් වෙන කූලර් එක නෙමෙයි යාට වැඩිපුර එකක්. එහෙමත් නැත්නම් අර ගිය සතියේ කතා කරා වගේ වෝටර් කූල් සිස්ටම් එකක් හදා ගන්න පුළුවන් නේ බුද්ධික.
ඔව්. මේ
මේක අතරම වකලාට මේ ඕවර්හීට් වුනොත් මේ සිස්ටම් එක ඕෆ් වෙනවා නේ.
ඉන්ටෙල් නම් බය වෙන්න දෙයක් නැහැ. ඉන්ටෙල් වල ඩිෆෝල්ට් එන එකක් තමයි තියෙන්නේ. ඔය ඕවර්හීට් වෙනවා නම් යා මේ CPU ක්ලොක් එක අඩු කර ගන්නවා. ඒ කියන්නේ හීට් වැඩි වෙනවා. මොකද මේ දැන් ඔය ගොඩක් ගේමින් ගේම් කරන කට්ටිය මේ ඉන්ටෙල් වලට කැමති නැද්ද මෙන්න මෙතෙන් දී තිල්ල. දැන් ගේම් එක ගොඩක් මේ එක්ස්ට්‍රීම් ග්‍රැෆික්ස් යනකොට CPU එක ගොඩක් හීට් වෙනකොට මේ CPU එයා ගොඩක් ෆ්‍රීක් ඒ කියන්නේ අතරම මේ ගිගාහර්ට්ස් ගන්න අඩු කරලා මේ CPU එකේ හීට් එක කන්ට්‍රෝල් කරලා මොකද ඒ මදර්බෝඩ් සහ CPU ප්‍රොටෙක්ට් කරන හදනවා. හැබැයි AMD වලදී මේ දේ වෙන්නේ නැහැ. AMD එක ගිනි ගත්තත් එයාගේ කන්ටිනියස් පර්ෆෝමන්ස් එකේම යා රන් වෙනවා. ඉතින් ගේම් කරන කට්ටිය ගේමින් කරන කට්ටිය සමහරවිට මේ Intel හොඳ නැහැ AMD හොඳයි කියන්නේ එක හේතුවක් තමයි මේක. ඉතින් ඒකට කරන්න ඕනේ Intel එකට හොඳ කූලර් එකක් හයි ගන්න එක.
ඒක යොහන් තමයි අහලා තින්නේ මේ එයා දිනවා මේ එයා ෆෝම් එකක් web application එක data submit කරනවලු fields 10ක් තියනවලු. ඒක මේ දැනට MySQL database එක save කරනවලු.
ඔව්.
ඉල්ල මේ ඒක සතියෙන් ඔව් සතියෙන් සතියේ යවන්න ඕනලු එයාගේ client කෙනෙකුට.
ඔව්.
මේ ඒක කරන්නේ කොහොමද කියලා අහනවා.
ඔව්.
ඒකට automate කරන්න ඕනේ මම හිතන්නේ.
ඔව්. ඒක ඉතින් එච්චරම අමාරු වැඩක් නෙමෙයි. Chrome job එකක් පාවිච්චි කරනවා නේ. ආ Chrome දාන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා. ඉස්සෙල්ලම බලනවා web hosting අරගත්ත තැන ඔයාගේ control panel එක mark කර දෙලන් C panel. උදාහරණයක් C panel දීලා දෙන්න පුළුවන්. Helm දීලා දෙන්න පුළුවන්. ඔයාගේ pulse කරරි mark කර දීලා තියෙන්න පුළුවන්. server එක ගොඩක් වෙලා linux එක ගන්න මේ schedule task කියලා ඔයාට තියෙන එකක්. Chrome jobs කියලා C panel වල තියෙන. ඔයා කරන්න ඕනේ PHP වල. ඔයා දැන් ඕක ලියලා තියෙන අනිවාර්යයෙන් MySQL නම් මට හිතෙන්නේ PHP වෙන්නේ නැති. ආගේ මේ database එකට add වෙන කැල. ඔයා page එකක් හදන්න කොහමරි date බල්ල හරි කොහමරි මේ page එක හරි run කරාම echo key එකක් pass කළා මගර password protect කරන්න ඕනේ. ඒ විදිහට run කරාම මේ data එක email වෙන්න. ඒක ඔයාට PHP වලින් ලියා ගන්න පුළුවන් ඇති කියලා මට හිතෙනවා යා. එහෙම කරාට පස්සේ ඔයාට කරන්න පුළුවන් මේ Chrome job එකක් දාන්න. Chrome job එක දාන තැනදී කොහොමද run වෙන්නේ කියලා අහනවා එතන.
කොච්චර වෙලාවකටද කියලා.
කොච්චර වෙලාවකට සැරයක්ද? ඔයාගෙන් සතියේට සැරයක් මේ URL එක call කරන්න කියලා. එච්චරයි දෙන්නව නැතන UI එකෙන් ඔයාට කරන්න බෑ. එතකොට සතියේට සැරයක් වෙන්නේ මේ file එක call කරනවා. ඉතින් මේ file එක call කරාම මේ file එකේ වෙන action එක යොහන් ඔයාට හදලා ලියලා තියන්න බලන්න මේ ටික mail වෙන එක. mail වෙලා යන්න හැදුවනම් හරි. එච්චරයි.
ඔයාට ඕනම් පුළුවන් මේ එළියෙන් ඒ file එක ඉල්ලුවොත් යන්න ඇති වෙන්න ඇතුලෙන්.
ඕ එහෙම පුළුවන් නැත්නම් දැන් ඒ කියන්නේ නැත්නම් ඔක ක්‍රෝලර්ස් වලට එහෙම වුණොත් රන් නේ කියලා ඔයාලට සැකයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකට මොකක් හරි ස්පෙෂල් කී එකක් පාස් වුණොත් විතරක් මේක එක්සිකියුට් වෙන්න කියලා දෙන්න.
ඔව්.
නැත්නම් කෝල් කරන IP එකට බලන්න පුළුවන්. මොකද ක්‍රෝන් එක අනිවාර්යෙන් තමන්ගේ සර්වර් එක IP එකෙන්මයි කෝල් වෙන්නේ. ඒ IP එකෙන් අවුත් විතර රික්වෙස්ට් කියලා චෙක් කරන්න පුළුවන්. හරි වෙලෙසේ නේ.
ඔව්. ක්‍රෝන් icon එක මේ CPanel එකෙන් නැත්නම් ඉතින් අහන්න පුළුවන් host ගන්නේ.
ඔව් host කරන කෙනාට දාන්න කියන්න පුළුවන්. ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ.
ඒ වගේම යොහන් අහලා තියෙනවා දැන් මේ MySQL DB එක වෙනකොට Google Docs පාවිච්චි කරන්න පුළුවන් කියලා.
පුළුවන්
ඉදින්නේ. දැන් ටෙක්ස්ට් නම් පුළුවන් නේ ෆයිල් අප්ලෝඩ් කරන වගේ දේවල් වලට.
ඔව් ඒ වගේ දෙක.
දැන් අපි දැන් එයාගේ අර ඔටෝමැටිකලි යවන එකට
තමයි. ඊ ඔටෝමැටික් ඩේටා යවන්න බෑ Google වලට.
මේ එහෙම නැතුව ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් නේ.
දැන් අපි මේ අපි ටෙක් කතාවල කරන්නේ
ෆෝම් එකක් තියන්නේ වගේ. ඊළඟ එකට යමුනේ.
ඔව්.
පසින්දු. ආයා කියලා තියෙනවා මේ දිගටම ටෙක් කතා අහන්න බැරි වුණා මේ ඩවුන්ලෝඩ් මැනේජර්ස් ගැන විස්තර කරන්න පුළුවන්ද
කියලා. අපි කතා කරා. ඔව්. අපි ඒකට ලින්ක් එකක් දාමු නේද?
ඒකට දාමු ඉතින් පහෙන්ද මේ දිගටම ඇහුවොත් තමයි ඉතින් හොඳනේ.
ඔව් දිගටම අහන්න කියන්නේ ඉතින් ගොඩක් අය ප්‍රශ්නක් තියෙනවා මේ සයිස් ප්‍රශ්නයක් ඒ දවස්වල තිබ්බනේ මේ ටෙක් කතා ඩවුන්ලෝඩ් කරන්න බෑ කියලා. දැන් ඒ ප්‍රශ්න නෑ ඇයි? ටෙක් කතාවල අපි දැන් දෙනවනේ මේ රියල් ඔඩියෝ 6MB ෆයිල් එක.
ඔව් අපි කලින්ග මේ දැන් අලුතෙන් ජොයින් වෙන කට්ටියට අහන්න පරණ ෆයිල් ටික අපහු රියල් මේ ඔඩියෝ දාමුනේ.
ඔව් මාත් ඔගේ ඉතින් හිතේ තිටියා. මේ කරමු ඉතින්.
ආයි ඩවුන්ලෝඩ් කළා
මං ඔයගේ පොරොන්දු දෙන්න අකමැති මොකද මඩමයි ඕවා කරන්නේ ඔව් ඒක නිසා මේ ඒක තමයි ප්‍රශ්නේ මේ වට ඉතින් කළා දාමු බුද්ධික නේද
ඔව් ඊළඟට මේ හසිත අපිට මේ ස්තුති කළා දිනානේ එයා මොකද බ්ලොග් එකක් පටන් ගත්තා සිංහලෙන් ලියනවා එහෙම කියලා
ඔව්
මේ යයිදී මේ සිංහල ලියනවට අපිට ස්තුති කරලා දිනවා ඇත්තටම ඉතින්
සිංහල ලියන එකට අපිට මේ ස්තුති කරන්න සිංහල යුනිකෝඩ් වලට
නේ සිංහල යුනිකෝඩ් වලට ඒ කියන්නේ ඒක ස්ටෑන්ඩඩ් එකක් විදිහට ගේන්න මහන්තු වෙච්ච අයට ඊළඟට OS වලට enable කරන්න develop කරපු අයට ඒගොල්ලන් තමයි මේ ස්තුතිවන්ත වෙන්නේ
ඔව් එකක්වත් අපි නෙමෙයි කරේ
ඔව්
ඒක නිසා අපි කරන්නේ ඉතින් සිංහල යුනිකෝඩ් වලට ප්‍රොමෝට් කරන්න උත්සාහ කරනවා ඉතින් සිංහල භාවිතය වැඩි කරන්න ට්‍රයි කරනවා. ඉතින් ඒ අරින්න නම් අපි කරපු දෙයක් නැහැ. ඉතින් ඉන්ස්ටෝල් කරන්න හැටි පොඩ්ඩක් ඔන්න කික් උදව් ගන්න. ඒ වුණාට මේක මේ ගන්නට ගේන්න
වෙබ්සයිට් එකක් හදනවා කියලා කිව්වා.
ඕ.
ඒකද අපිටත් තමතක වෙලානේ.
වඩනව කදත් මතක් වුණා ඉතින්. ඉතින් මම එන ගමනක ගියේ දැන් වැඩ කරන්න කට්ටිය ගන්න ඕනේ. අපි ඉන්ද්‍රනාමව මං දැන් ඉන්ද්‍රනාමට විභාගිවර නම ඉන්ද්‍රනාමව අල්ල ගන්නවා. ඉන්ද්‍රාම ගොඩක් උනන්දු වගේ දාද ඉන්ද්‍රාම අපේ මේ ටෙක් කතාවල් ගැන හොඳ මේ Q&A එකක් හදලා තෙව්වා අපේ කට්ටිය බලන හොඳයිත් කිව්වා නම දැම්මේ නෑ ඒක නිසා මේ ඒක කරන්න හැබැයි මේ සතිය නම් මං ටෙක් කතාව වෙලාවට දැම්මා
ඇව් නේද
ඔව් මහන්සියලා හිතලා හිත හදාගෙන නෑ මම මේක අද කරනවා කියලා ඊළඟ දවසේ ඒකම අපේ අර ඉස්සෙල්ලා අර මල්ලි කෙනෙක් කියලා තිබ්බනේ හැමදාම කැෆේ එකට එනවා මෙහෙමයි අපි SMS එකක් දානවා කියලා එයා කියලා තිබ්බ නෑ එහෙම නෙමෙයි අඩු ගන්න වෙලාවටක් අක්ක්ක් දානවා ඕගොල්ලෝ අතින් සල්ලි දන් කරගන්න එපා කියලා එයා ආයි කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් ඒ උනාට SMS ඇඩ් එනම් කරන්න ඕනේ බුද්ධික. මේ කේබල් එකක්
ගන්න ඕනේ.
යව් මා අද දැන් කී කියාවේ මේක ගත්තේ නෑනේ කියලා. ඒක කරලා කොහොම හරි ඉක්මනට ඉවර කරන්න බල.
ඔව්.
ඊට පස්සේ මෙන්න chat room එකේ ආයි වාදයක් යනවා මේ ජීවිතයට උත්තර දෙන්න බැරි ප්‍රශ්න තමයි අපේ chat room එකේ සාමාන්‍යයෙන් යන්නේ. MySQL ද හොඳ, MS SQL ද හොඳ, Oracle ද හොඳ කියලා.
අපහු ඉතින් ඒක depend වෙනානේ.
ඔව්.
අපහු depend වෙනවා.
ඒක ඉතින් කරන වැඩේ අනුව තමයි නේ.
MySQL MS SQL මේ දෙකම ගොඩක් වෙලාවට බොහෝ සමානයි. Oracle ගන්නවා නම් ඉතින් කෝටි පහක් විතර සල්ලි දෙනවා නේද? Oracle ගන්න. මේ සමහරලාට මට හිත මට හිතා ගන්න බෑ බුද්ධික මේ සමහර ඇප්ලිකේෂන් වලට මේ ඩේටාබේස් සයිස් එක මෙගාබයිට් ගිගාබයිට් එකක් අත් නෑ ඔරකල් දාලා.
ඔව්.
ඇයි?
මේක කලින් මෙහෙම
එකක් තියෙනවා නේ. හැබැයි ඔරකල් DBMS එකක් හැටියට ප්‍රෝග්‍රෑමර්ට තියෙන බර ගොඩක් අඩු කරලා දිනවා නේ.
ඔව්.
මොකද ඩේටා මේ ඔරකල් පැත්තෙම ගොඩක් දේවල් කරන්න ඕන.
ඔව්. ඒක හොඳයි මේ දැන් මෙහෙම කට්ටිය මෙහෙම අදහසකුත් තියෙනවා. කියන්නේ අපි මොනව හරි හිතන්නේ අපි ප්‍රොඩක්ට් එකක් හදනවා කියලා. අපි කිව්වොත් එහෙම මං හිතන්නේ ඕක මේ අපේ කට්ටිය අපි කියන්නේ මේ ලංකාවේ අයගේ විතරක් පොඩ්ඩක් තියෙන අදහසක් කියලා. මේ Oracle වගේ එකකට DB එක ගෙනිච්චොත් එහෙම හිතනවා නිකන් ක්ලයන්ට් ගේ පිළිගැනීම වැඩි වෙයි කියලා ඒකට.
ඔව් 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 ඒක මාත්
පිළිගන්න. ඒ කියන්නේ සිස්ටම් එක ටිකක් බරපතල විදිහට පෙනෙයි කියලා. ඉතින් ක්ලයන්ට් ඇත්තටම නිකන් දන්න කෙනෙක් නම් ඉතින් ඒක විශේෂ කරලා සලකන්න එයා අහනවා එතෙන්දී ඇයි මේ මට මේකේ ලයිසන්ස් ගන්නත් ඕනේ වෙනවා. ඇයි ෆ්‍රී එකට ගියේ නැත්තේ කියලා.
ඔව් අනික Oracle ලයිසන් ගුවම දන්නවන්නේ මේ ලංකාවේ කට්ටිය වෙලාදී මේ Oracle කිව්වම පිටකොටේ ගිහින් Oracle CD එක ගේන්නේ.
ඔව්.
CI නේ. ඒක වෙලාදී. එහෙම නෙමෙයි.
මේ data center එකට ගියාට පස්සේ වරදිනවා ඉතින් වැඩේ.
අපේ හිතන් ඉන්නේ
ලෝකල් දානවා
අපේ දැන් ගොඩක්ම ඩිෂන් ගන්න තැන් වලින් හිතන් ඉන්නේ මේ සොෆ්ට්වෙයාර් කියන්නේ නිකන් කියලා. හා සොෆ්ට්වෙයාර් හරි එහෙනම් යුනිටි එකෙන් ගනලා දාන්න පුළුවන්. ආරයි. රුපියල් 250. එහෙම මෙහෙම නෙවෙයි නේ ලයිසන්ස් ගන්න ඕනේ. දැන් මයික්‍රොසොෆ්ට් SQL සර්වර් එක ගත්තත් එහෙම දන්නවනේ පොඩි ක්ලයන්ට් ඇක්සස් ලයිසන්ස් වෙනම ගන්න ඕන සර්වර් එකට. ඔව්. ඊට පස්සේ
per processor ලයිසන්ස් ගන්න ඕනේ.
ලයිසන්ස් වෙනම ගන්න ඕනේ. ලයිසන් ටිකම ගත්තාම අවුරුද්දක ඇනුවල් කෝස්ට් එක ලක්ෂ 2 3ක් විතර
වෙනවා. ඔහොම මේ කාලෙක මේ ID ගැන හිතනකොටත් අපි ඒකේ මේ මිල ගැන පොඩ්ඩක්වත් හිතන්නේ
නැහනේ. ඔව්.
මොකද්ද හොඳ කියලා අහද්දි මේ සාමාන්‍ය දැන් අපි දැන් වෙන පිටරටක හිටියනම් අපිට හිතන්නේ නෝ මිල කොහොමද කියලා.
ඔව් මේ ළඟදි මම ගියා බුද්ධික මේ පොඩි කන්සල්ටින් වැඩකට මේ අපි දන්න කියන තැනක මේ ඒගොල්ලන් හදනවා මේ ටූල් එකේ නම ගොත් දන්නේ ඉඳලා ඒගොල්ලෝ පොඩි එකක් හදනවා. ඒක හදන්න ඒගොල්ලෝ ඉදා ඒ කම්පැනි එකෙන් ඇවිල්ලා හිටියා මේ කතා කරන්න. ඉතින් මේගොල්ලෝ මේ ෆ්‍රන්ට් එන්ඩ් එක වෙබ් බේස් එන්ඩ් එක හදන්න යනවා .net වලින්. බුද්ධික දන්නේ නැති එන පොඩි දෑ එකේ කරන්න යන්නේ MS SQL back end එක. ඊට පස්සේ මම ඒ දැන් මම ඉතින් ඉන්ඩිපෙන්ඩන්ට් කන්සල්ටින් කරන ඉඳන් මං අතන කෙනාගෙන් ඇහුවා මේ දැන් ඒක කම්පැනි එක නංගින් ඔයගොල්ලෝ මේක සර්වර් එක හෝස්ට් කරන්නේ කොහෙද කියලා ඔයගලංගේ තියෙනවද මම. මම අපි හෝස්ටින් පිටින් ගන්නවා. ඉතින් මං පිටින් ගන්නවනะ. ඇයි මේක PHP MySQL වලට මාරු කරන්නේ නැත්තේ කියලා. එතකොට අර කම්පැනි අර හැබැයි කට්ටිය කියන අපි Microsoft certified මේ ඒකයි අපි යන්නේ. ඉතින් අපි කොහොමද ඔයගොල්ලෝ Microsoft certified වුණාට අපි සල්ලි දෙන්න බෑ ලයිසන්ස් වලට නේද කියලා. ආ ඔව්ලු. ඉතින් මං කයි නිකන් එකක් තියෙනට ඇයි මේ වගේ එකකට මාරුනේ? මොකද ඒකේ මං හිතන්නේ ඒකේ ඩේටාබේස් එක 2GB වක් අතේ කියලා. දැන් එහෙම වුණොත් නේද වැඩක් නේද? ඇයි ඉතින් ඔලෝ කසල අකමැත්තෙන් වගේ ආ එහෙනම් බලමුනේ කියලා කිව්වා.
ඒ කයි ඇත්තටම මේ ඔය වගේ එකකට මාධ්‍යම ගිය මාසෙ විතර මැදිහත් වුණා. ඒත් ඔය වගේම දෙයක්. ඒ කියන්නේ දැන් Microsoft partnership එකක් හම්බුනහම කම්පැනියට ඒගොල්ලන්ටින් software හම්බ වෙනවනේ. ඒකට ඒ අදහස තියෙන්නේ ඉතින් දැන් ඕක ගන්න client ඒ වගේ දෙයි කියලා. එහෙම නැහැ ඉතින් නේ. ඒකට license fee ගෙවන්න බෑ.
ඔව්.
මේ අනිත් එක තමයි ඉතින් Tamanට කරන්න ලේසි වුණාට ඒකෙන්
දෙක හොඳයි කියන්නේ.
එකක් හදනකොට product එකක් හදනකොට ඒක බලන්න ඕන ඕක market කරන්න බලවන්ද ගන්න මිනිස්සයා ගන්න කොහොමද දුවන්නේ කොහොමද ඒ වගේ දේ.
අනිගිට ඒගොල්ලන්ට අයිඩියා ගුන්න shared environment එකේදී මේ වගේ application නේද මම resources කොහොමද මං කොහොමද දන්නද මේ resources limit කරන්නද කියලා shared environment එකේදී process limit කරනවා connection limit කරනවා database connections limit කරනවා. ඉතින් මං කොහොමද එහෙම shared windows server එකක් ගන්න වෙලාව වල linux ගිහිල්ලා මේක php mysql එක dedicated server එකක් ගන්න බලුවා. ඉතින් ඒවා ඉතින් ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ ඇයි මෙහෙම යන්නේ කියලා. ඊට පස්සේ ඔන්න කොහමරි දැන් ඔයක කොහමරි ඔන්න මේ PHP MySQL වලට මාරු ගන්න. ඉතින් ගොඩක් අය .net වලට කැමති මේක ලේසියෙන් ටක් කරලා කරන්න බලවන්නේ. මේ වගේ දේවල්. ඉතින්
මේ මේ ඉන්ද්‍රාම කියලා දිනවා මේ එයාට විභාගයක් නැති කියලා. කොච්චර ඉස්සෝද නේ.
ආ ඒක
පොඩ්ඩක් බලව වැඩපටන් ගන්න.
ඔව්.
මේ එක මේ තරදියල් අහනවා මේ SharePoint ගැන පොඩ්ඩක් කියන්න කියලා.
ඒකමයි නේද බුද්ධිගිර කියන්න බලා SharePoint ගැන හොඳට.
මේ ඉතින් SharePoint කියන්නේ Microsoft ලාගේ දෙන CMS එකක්. ඒ CMS එක හැබැයි ඉතින්
අපේට පොඩ්ඩක් කියලමු බුද්ධිගිර CMS කියන්නේ.
ඔව් CMS කියන්නේ content management system එකක් කියන එක. ඒ කියන්නේ අපි මොකක් හරි ඒ කියන්නේ website එකක් හරි workflow එකක් automate කරනකොට හරි මොකක් හරි ඒ වගේ දෙයක් කරන්න යනකොට මේ මුල ඉඳලා හදන්න නැතුව කියන්නේ content මැනේජ් කරන්න හදපු මේ software එකක්. හැබැයි ඒක customize කරගන්න බලන් අපේ වැඩ වලට ඕන විදිහට.
ඔව් ඒ කියන්නේ WordPress ගත්තත් ඒක CMS
එක. ඔව් ඒක තමයි මේ නිකන් සරලම අදහස. ඉතින් CMS ගත්තාම ඒකේ ලොකු range එකක් තියෙනවා. කියන්නේ කරන්න බලන් වැඩවල මේ කොහොම සරල වැඩවල ඉඳලා enterprise CMS දක්වා ලොකු range එක තියෙනවා. ඉතින් Microsoft SharePoint services ගත්තොත් එහෙම මේ ඒක ඉතින් හොඳ CMS එකක්. හැබැයි ඒක තියෙන එකක් තමයි. ඒක free නෙමෙයි. license තියෙන්න ඕන. මේ හැබැයි ඒක customize කරන්නත් ඉතින් ඒ වගේම දැනුමක් තියෙනවා. يعني එක level එකකට කරගන්න පුළුවන්. ඊට එහාට යනකොට ඇත්තටම يعني SharePoint වලින් මේ ඒක කස්ටමයිස් කරාම නිකන් ෆ්‍රන්ට් එන්ඩ් එකේම يعني හිතා ගන්න බැරි වෙන අලුතෙන් මුලින් ඉඳලා හද වෙබ්සයිට් එකක් ගන්නට හදන්න පුළුවන්. ඒ වගේම බෑක් එන්ඩ් එකත් ගොඩක් ඒවට ලින්ක් කරන්න පුළුවන්. අනිත් මයිකෝසොෆ්ට් සිස්ටම් එක ඒ වගේම තර්ඩ් පාටිවත් එක්කත් මේ ඉතින් ඔය ටික තමයි මේ ෂෙයාර් පොයින්ට් ගැන නිකන් මෙහෙම කියන්න පුළුවන් විස්තර. හැබැයි ගොඩක් ඉගෙන ගන්නත් පුළුවන් ෂෙයාර් පොයින්ට් ඔන්ලයින් ටියුටෝරියල්ස් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි වැඩක් කරන්න ගියාම මේක කරන්නේ කොහමද, මේකට කස්ටම් කම්පෝනන්ට් එකක් ලියන්නේ කොහමද, මේ සිස්ටම් එකත් එක්ක ඉන්ටග්‍රේට් කරන්නේ කොහමද කියලා මේ හැම දෙයක්ම.
ෂෙයාර් පොයින්ට් හොඳයි දාන්න ඉතින්. හොඳයි සල්ලි දෙනවනේ.
ඔව්. ඒක තමයි ඉතින් මේ වැඩ ඉතින් ලේසියෙන් කරගන්න මෙහෙමයි. ඒකත් අර අර කලින් ආපු දේවල් වගේම තමයිනේ. CMS කම්පෙයා කරන්න ගියත් ඉතින් ෂෙයාර් පොයින්ට් වලටත් ගොඩක් උඩ තැනක් හම්බ වෙනවා. හැබැයි වැඩිය ජනප්‍රිය නැහැ කියන්නේ මේ නිකන් ඔය පර්සනල් යූස් වලට එච්චර ජනප්‍රිය නැත්ති. ඉතින් ඔය ලයිසන්ස් ෆී එකින්ද තමයි. එහෙම නැතුව දැන් ඔය එන්ටර්ප්‍රයිස් CMS එකක් විදියට ගත්තොත් එහෙම ඉතින් ඒක ජනප්‍රියයි. හැබැයි
ඔව්
තැනේ හැටියට තමයි තැනේ ගහන්න ඕනේ.
ඔව් ප්‍රශ්න ඊළඟට යමු නේද උදේ.
ඔව් ඊළඟට නෑ අහලා දිනවා හිගන්නේ ප්‍රශ්නය. කියනවා මේ දැනට පාවිච්චි කරන්නේ ADSL Home Unlimited package එකල්ලු. ඒකේ මේ ස්පීඩ් එක යාට මදි කියලා කියනවානේ. මදි තමයි සමහර වෙලාවට. ඒකට මේ විකල්ප ක්‍රමයක් කියන්න බලන්ද කියලා හනවා.
ඔව් package එක අප්ඩේට් කරන්න.
ඔව්
මේ කාලෙක මගේ මේ අර යාළුවෙක් කරන් තිබ්බා 1MB package එක. එයා කියන එක 512 තරම්ම ස්ටේබල් නැහැලු.
ඔව් ආ මේ ඕක ප්‍රශ්නයක් දිනා තියෙන ඇත්තටම මේ දැන් උදාහරණයක් ගත්තත් අපි 4MB පාවිච්චි කරන ඔෆිස් එකේ 4MB පාවිච්චි කරන 2MB තියෙනවා.
ඔව්
දවල් වෙලාවේදී අපි 2MB fast 4MB වලට.
ඔව් එයාගෙත් ඒකම තමයි ප්‍රශ්නේ
තියෙන්නේ.
ඔව් මම හිතන්නේ මොකක්ද configure
ඒගොල්ලෝගේ configuration ප්‍රශ්න නේ තියෙන්න තියෙන්නේ. ඒගොල්ලෝ ඒ පැකේජ් සඳහා දැන් අපිට 4MB කියලා දෙන්නේ අපි සහ ISP අතර, يعني SLT අතර සම්බන්ධය තමයි මේගොල්ලෝ 4MB කියන්නේ. ඔව් එතනින් එහාට එළියට යන ඒ 4MB ඔක්කොම ෂෙයාඩ් කරලා තියෙන්නේ. ඒ ෂෙයාඩ් කරලා තියෙන ටිකට ලොකේට් කරලා තියෙන බෑන්ඩ්විඩ්ත් ප්‍රමාණයක් තියෙනවා. ඒ බෑන්ඩ්විඩ්ත් ප්‍රමාණය තමයි අපි හැමෝ අතරින් බෙදිලා යන්නේ. ඒතකොට 2MB වලට ආයි වෙනම බෑන්ඩ්විඩ්ත් ප්‍රමාණයක් ඔලොකේට් කරලා තියෙනවා. ඉතින් අර 2MB කට්ටියට ගොඩක් බෑන්ඩ්විඩ්ත් තියෙනවා 4MB කට්ටියට.
දැන් එයාගෙත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ටෙලිකොම් එකෙන් ඒගොල්ලන්ගේ මොඩෙම් එක ගැහුවාම ඒගොල්ලන්ගේ යූසර් නේම් පාස්වර්ඩ් ගැහුවම සෑහෙන ෆාස්ට් වෙනවලු.
ඔව්.
එයාගේ මේ ඒව දැම්මම ආපහු ස්ලෝ වෙනවලු.
එහෙනම් එයාගේ ඉතින් මොඩෙම් එකේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ
නැහැ. නෑ නෑ මොඩෙම් එක සේම් වුණොත් ප්‍රශ්න ආවලු.
මෙහෙමයි ටෙලිකොම් එකේ අයගේ යූසර් නේම් පාස්වර්ඩ් ටෙලිකොම් අය මොඩෙම් එකක් අරන් ඉන්නේ ඒගොල්ලන්ගේ යූසර් නේම් පාස්වර්ඩ් එකක් දාලා බලන්න. තිල්ල. ඒකේ තියෙන්නේ සමහරලාට මේ 4MB එක නෙමෙයි.
ලොකු කනෙක්ෂන් එක.
ඒගොල්ලන්ගේ එක. නෑ ලොකු කනෙක්ෂන් එකක්ම නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම දැම්මත් අපේ 4MB line එකට අපේ 2MB එකේ පාස්වර්ඩ්.
ඔව්.
ඒ 2 ඒකේ fast.
ඔව්.
ඒ අර අපිව ඩිරෙක්ට් වෙන ගේට් එක తీරනේ ඉන්න අපේ යූසර් නේම් එක ගන්න.
ඔව්.
ඉතින් එතකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ටෙලිකොම් එකේ අය අරන් එන මොඩෙම් එක ගැහුවාට හරියන්නේ නැහැ. මං ඒගොල්ලන්ට කියන්නේ ඔගොල්ලෝ අපේ යූසර් නේම් දාලා පෙන්නන්න.
ඔව් ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තිබ්බා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි මේ ඒගොල්ලන්ටත්.
ඔව් ඒ කියන්නේ ටෙස්ට් කරන්නේ නැහැත් අපිට ගාව මෙහෙමයි ඔයගොල්ලෝ කම්ප්ලේන් කරන්න කියලා. මං ඉතින් දැන් අපි හැමදාම දන්න දා ඉදන් කම්ප්ලේන් කරනවා. දැන් අපේ 2MB fast 4MB දැන් මොකද්ද මේකේ තේරුම? අපි එන 2MB ගන්නවා
කියන්නේ. ඔව් ඒක තමයි. ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරද්දී ඒ කතාව කියන්නේ මේ
ඒ ඕ ප්‍රශ්න තමයි. ඉතින් හැම ඉන්ටර්නෙට් දෙන එකටම තියෙන ඉතින් අරයට කරන්න තියෙන ඉතින් වෙන පැකේජ් එකකට
ගිහින් 512 එක හොඳයි බලාගෙන යද්දී මේ 1MB එකට වඩා
1MB එකට වඩා අනේ දැන් කට්ටිය ඉතයි. එහෙනම් ලංකබෙල් ගත්තොත් Wi-Max ගත්තොත් එතකොට ඩයලොග් ගත්තොත් හොඳයි කියලා නෑ. ඒවත් ওই චාටරේම තමයි.
දන්නේ නැහැ හොඳයි නේ.
ඔව් දන්නේ නැහැ හොඳයි නෝ දන්නේ නැහැ. මේ ඉතින් අපේ කට්ටිය කියනවා මේ මදි කියලා. ඉතින් මදි කියන්නේ මෙහෙමයි. ඉතින් දැන් 100MB ෆයිල් එක විනාඩි දෙකෙන් ඩවුන්ලෝඩ් දෙන්න තරම් ඉතින් දෙන්න බෑ.
මදි කියන්නේ මෙහෙමයි. දැන් කනෙක්ෂන් එකේ කියලා තියෙනවනේ ගන්න මේක තමයි බෑන්ඩ්විඩ්ත් එක කියලා.
ඒ ගන්න එන්නේ නැහැ. ඉතින් 512 නම් 512 තමයි. ඉතින් අනික තව එකක් තමයි අපේ මේ වේගය බලන්නේ මේ ටොරන්ට් දෙකක් විතර මෙතනින් රන් වෙනවා. අතනින් තව ඩවුන්ලෝඩ් දෙකක් දාලා තමයි ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන එක ස්ලෝලු. ඉතින් ටොරන්ට් එකයි ඒ ටිකයි ඕෆ් කරලා තමයි ඉන්ටර්නෙට් යන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් අපේ එහෙමත් තියෙනවා. දැන් අපේ මයිල් ළඟදී එක්කනේ මට ටෙස්ට් එකක් දාලා පෙන්නනවා මේ ඩවුන්ලෝඩ් එක 33 kbps 2MB link එක. මං එහා මොකද මොනාර රන් කරනවද මොකද කිය. ආ නෑ මොකුත් නෑ ටොරන්ට් එක විතරයි ගොදාල් දෙන්නේ. මොකද ඒ ඇති කියලා. ටොරන්ට් එක දාලා දෙල් තිත් කාණක් කරනවාගේ මං කොහොඳයි ඕක link එක නං කියලා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් තමන් බෑන්ඩ්විඩ්ත් පාවිච්චි කිරීම සඳහා දැන් ගොඩක් අය මේ අපෙන් අහන ප්‍රශ්න තමයි මේ ඔෆිස් එකේදී මට ටොරන්ට් බ්ලොක් කරලා තියෙන්නේ කොහොමද අරින්නේ. ඒ ඔෆිස් එකේ ටොරන්ට් බ්ලොක් කරලා තියෙන දැන් ඔයා ටොරන්ට් රන් කරොත් එහෙම අනිත් මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. ඔෆිස එක හැමෝම කරන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඔෆිස එකනේ මිනිස්සු වැඩ ගන්න වෙලාවට ඉතින් ඒවා අපේ අර සෙල්ෆිෂ් ඒ පැත්තෙන් නේද?
හලෝ කරලා තිබ්බත් එහෙම නෑ නෑ කී කී දාගෙන ඉන්න.
දාගෙන ඉන්න එක තමයි කරන්නේ ඉතින්. ඒ කියන්නේ දැන් ඩවුන්ලෝඩ් කරන්න ගියත් thread 10ක් විතර දාලා තමන් එක ඩවුන්ලෝඩ් කරන දැන් අපේ ඔෆිස් එකනත් දෙන ප්‍රශ්නය. ඒ වෙලාවේ දැන් එයාට ඩවුන්ලෝඩ් කරන්න බැරි නම් කෑ ගහනවා නේ අපිට ඉන්ටර්නෙට් නැහැ මේ කවුරු හරි මාක් කරේ තමයි කියලා. ඉතින් ඒක තමයි. ඒ කියන්නේ තමන් දැනගන්න ඕන අනිත් අයට කරදරයක් නැවෙන ඉතින් තමන්ගේ වැඩේ කරා. මොකද මේ ඉන්ටර්නෙට් ලින්ක් එක දැන් වයිඩොල් එක ගත්තら ඔෆිස් එක 10 දිනක් ඉන්නවා 10 දෙනා ඕක බෙදා ගන්න බෑ. ඉතින් ඕ වගේ ඉතින් අපේ බඩ බඩ ප්‍රශ්න ඊළඟට
ඊළඟට රුවන් අහලා තින්නේ මේ කලින් SMS gateway එකක් ගැන අහලා තින්නේ මම දැන් තමයි ඒක බැලුවේ මේ මොකද්ද කියලා gateway එක
ඔව්
මේ මොකද්ද ඒ නම තින්නේ OCK NG කියලානේ
ඔව්
ඒක ඇත්තටම මම site එකට ගිහින් බැලුවා යහලා තින්නේ ඒකෙන් free SMS යවන්න පුළුවන්ද
කියලා. ඒක කවුරු ෆ්‍රී යවන්න දෙන්නේ නැහැ. ඔව්
ඒක ඇත්තටම පේන විදිහට මේ gateway එකක් කියන්නේ modem එක connect කරලා යවන්න පුළුවන් මේ local install කරන්න පුළුවන් gateway එක.
ඔව්.
ඒකෙදි මේ ඉතින් modem එකට දාන sim එකෙන් charge වෙනවා. ෆ්‍රී යවන්න බෑ.
ඔව් දැන් යා ඒක මහල් තියෙන GSM modem එකක් use කරලා web server එකක් කරා SMS කරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. එහෙම ගන්න නම් විස්තර ටිකක් කියන්න. ඉතින් මෙහෙම ඔයා SMS ඇප්ලිකේෂන් එකක් හදා ගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ වෙබ් සර්වර් එකට ඔයා PHP වලින් නම් කරන්නේ PHP වලින් කොහෙට හරි ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩේටා පාස් කරලා ඒක ඩේටාබේස් එකක ලියලා ඩේටාබේස් එක අනිත් ඇප්ලිකේෂන් එක රීඩ් කර කර ඉඳලා queue එක බල බල send කරන්න ඕනේ. කොයි කරත් සල්ලි යනවා. සල්ලි යන එක ප්‍රශ්නයක් නැත්තම් පාවිච්චි ගන්න නැත්තම් SMTP හරි නැත්තම් web API දෙන SMS gateways තියෙනවා. දැන් අර මම අපි එකසර දැන් මම පාවිච්චි කරන ක්ලිකටෙල් කියලා එක. ඒගොල්ලන් කෙලින්ම web API එකක් තියෙනවා. ඉතින් ඒකෙන් යවන්න බලා. හැබැයි ඉතින් SMS වලට සල්ලි යනවා.
දැන් modem එකක් පාවිච්චි කරලා යවනකොට SMS
ඒකට sim එකක් ඕනේ.
ඔව් sim එකක් ඕන මේ අනිත් එක දැන්
ගොඩක් එකපාර යවන්නත් බෑ.
ඔව් ඒක දැන් modem එකේ limitation එක තියෙනවා. ඒ කියන්නේ phone එකේ යවනවා වගේ තමයි. මේ අච්චර දැන් SMTP gateway එකක් වගේ ඉක්මනට යවන්න බෑ. හැබැයි පොඩි පොඩි වැඩ කරගන්න හොඳයි නේ. SMS නිකන් අඩු ගානක් යවනවනේ.
ඔව්.
ඊළඟ එකට යමුනේ. ප්‍රශාන් ෆර්නැන්ඩෝ කියලා ප්‍රශ්නය අහලා තිනගෙනා. එයා අහලා තිනේ මේ Word document එකක් browser එකේ පෙන්වන්නේ කොහොමද කියලා.
ඔව්.
එයා මේ try කරපු විදිහත් කියලා තිනා නේ.
ඒ මල්ලේ මට මේ call උත් කරා. ඉතින් මං එයාට
විස්තර ඒක group එකටත් දාලා තිබුණා නේ ප්‍රශ්නේ. ඔව්.
මං එයාට කිව්වා ඉතින් එයාට ලේසියෙන් වැඩේ ද එයා project එක ලොකු දෙක මේක කරන්න යන්නේ.
හ්ම්.
ඉතින් යාගේ රිකමෙන්ඩ් එක තියෙන කම්පැනි එක වෙබ් බේස් සිස්ටම් එකක් ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරාට පස්සේ මේ ડોකියුමන්ට් ඒ කියන්නේ කලබරේටිව් විදියට එඩිට් කරන්න සහ chat කරන්න පුළුවන් වෙනවලු වෙබ් බේස්. ඉතින් වෙබ් බේස් කරනවා කියන්නේ අනිත් end එකේ එක්කෙනාට මේ පැත්ත එඩිට් කරන්න අපේ ඉන්නවලු chat කරන්න. ඉතින් මං කො හොඳ වෙඩේ තමයි Google Doc දාගන්න කියලා. මොකද Google Doc වල ටික් කරන්න පුළුවන්.
Google Doc නැතන් Soho තියෙනවා. සෑහෙන දෙනවා නේද?
ඔව්. ඉතින් ඒ වුණාට ප්‍රශ්න දෙන්නේ තියෙනවා මෙයාට මේ ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්නත් ඕනේ ડોකියුමන්ට් ෆෝමැට් එකෙන්. ඉතින් එතන ගැටලුවක් තියෙනවා නේද? දැන් Google Docs වල ඔක්කොම කරන්න පුළුවන්. ඒ වුණාට ප්‍රශ්න දෙන්නේ Google Docs වලදී මේ ඕක ડોකියුමන්ට් එකකට එක්ස්පෝට් කරන්න බැලු එක්ක PDF එකක් එක්ක HTML එකක්. ඒකනේ ප්‍රශ්නේ
නේ. ડોක් පුළුවන් නේ කාලින්ද?
Google ડોක් පුළුවන්ද? මන් නම් මතක නැහැ බුද්ධික මේ පුළුවන් නේ කියලා.
Excel එකක නෙවෙයි ડોක් එකක් නබලා. මම හිතන්නේ පුළුවන්. අපි දැම්ම කියමු නේ බලලා.
ඔව්, ඔහොම බලමු ඉතින් මේ
ෆයිල් නිව ડોකියුමන්ට් එකක්
save as the import
the new document එකක්
නෑ මේක ડોක් එකක් හදනට එයාට ඒක ආයි export කරගන්න
නෑ ડોකියුමන්ට් එක කරලා තයි.
ඔව්, දැන් මේක ඇටියට නම් HTML පුළුවන්, XLS පුළුවන් නේද බුද්ධික? ආ XLS පුළුවන්. XLS පුළුවන් කියන්නේ
word තියෙනවා මේ ડોකියුමන්ට් එකක් ගත්තාම.
ඔව්.
Open office.
ඔව්, එහෙනම් ඉතින් මං හිතන්නේ යාට මේක තමයි හොඳම වැඩේ නේ. Google APIs ටික පාවිච්චි කරලා Google Doc කරා ගන්න එක නේද?
ඔව්. හැබැයි Google Doc වලට මේ APIs මං හිතන්නේ නිකන් Google අර free application Google app වලට දෙනවද කියලා ෂුවර් එකක් නැහැ නේ.
හා නිකන් නම් නිකන් නම් ඉතින් අර මේ කොම් හැබැයි මේක අනික මේ project එකකට කරනවනේ මේක ලොකු වැඩක් නේ බුද්ධික.
ඔව්.
දැන් කොම් ඔබ්ජෙක්ට් දැන් word වල කොම් ඔබ්ජෙක්ට්ස් පාවිච්චි කරලා වැඩේ කරනවනම් ඉතින් ටිකක් මහන්සි වෙලා ලියන්න වෙයි නේද? මොකද මේ ඉන්ටර්ෆේස් ටික තනියෙ ලියාගන්නේ මේ
word මේ word දැන් word අලුත් එක 2010 ආවට පස්සේ නම් මේක ඔන්ලයින් සපෝට් එක තියෙනවා කියලින්ම browser එකේ මේවයි මේ හැබැයි web page එකට active x එක දාන එක නම් එච්චර මේ මේකක් නෙවෙයි නිකන් අර අපි flash player එක දාන්නේ.
අපි ඇක්ටිවෙක්ස් එකට ඉතින් අර ලින්ක් එකක් දීලා බලන්න කියමු නේ.
ඔව්. ඒ වගේ නිකන් ෆ්ලෑෂ් ප්ලේයර් එක දානකොට අර ඔබ්ජෙක්ට් කියන කෝඩ් එක දාලානේ දාන්නේ.
ඔව් මේකෙත් ඉතින් ඔබ්ජෙක්ට් කියලා අරගෙන
දාලා මේ කෝඩ් බේස් එකයි ඒ ටික දුන්නට පස්සේ මේ ඒකට පැරාමීටර්ස් පාස් කරන්න තියෙනද?
ඔව් අනික මෙයාට ඉතින් ගොඩක් ටිකක් ලියාගන්න එන්නේ ඩොක් එක කොහමද සේව් කරන්න කියලා. ඒ කියන්නේ සර්වර් එකේම සේව් කරන්න ඕනේ. ඒව කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වඩා දැන් වැඩ කරන ඩොකියුමන්ට් එක අනිත් අයට පේන්නත් බෑ බුද්ධි ගෙතන්නේ ප්‍රශ්නේ. ඔව්. ඒ කියන්නේ එයා මේ පැත්තේ නම් එඩිට් කරනකොට එහාෙන් ඩිග කම්පියුටර් එකින් එක්කලාට පේන්න ඕන රීඩ් කරන එක රියල් ටයිම්.
ආ ඒ වගේ එකක් තියෙනවා නම් ඕ.
ඒකයි මං කිය ඒක ලේසි වාසියට නෙමෙයි කියලා. අනේ චැට් කරන්නත්
එහෙනම් එයාට මේ එයාට ඇක්ටිව් එක්ස් එක ලියන්න වෙනවා. ඒ කියන්නේ අර වර්ඩ් මේ ActiveX එක යූස් කරලා එයාට තව ActiveX කන්ට්‍රෝල් එකක් ලියාගන්න පුළුවන් මේ එයාගේ ලොජික් එක ඒකට දාලා ඒක අප්ඩේට් කරන්න අර ඒ කියන්නේ අනිත් ඒවාත් එක්ක කමියුනිකේට් කරලා ඒක විදිහකට මේ ගෲප් එකක් ෆෝම් කරගෙන ඒකේ අප්ඩේට් වෙනේම අරගෙන හැමදැනම අප්ඩේට් කරන්න එයාට ඉතින් ActiveX කන්ට්‍රෝල් එකක් ලියාගන්න පුළුවන් හැබැයි ඒ වැඩි දින IE වල තමයි වැඩ කරන්නේ ඉතින්
ඔව්
ActiveX වැඩ කරන්නේ IE වල විතරයි
ඔව්
ඒකන ප්‍රශ්න නැතිව මොකද යාට එන්ටර්ප්‍රයිස් එක වගේ නම් රික්වයර්මන්ට් එකක් හැටියට ඒක දෙන්න පුළුවන්නේ එනවා ඉතින් චැට් කරන එක සහ රියල් ටයිම් කොලැබරේටිව් කියන එක තමයි ප්‍රශ්නේ
ඔව් මේ ඒකත් ඉතින් එයාට ටිකක් මහන්සි වුණොත්
ලියන්න එහෙම Google එකේ ප්‍රොඩක්ට් එකක් අදලා ඉන්ටර්නෙට් එකට දාලා සල්ලි වන්න පුළුවන් අදා ගන්න පුළුවන්
නිකන් එයාට අදහසක් දෙනවා නම් මේ දැන් ඕක සෙන්ට්‍රලයිස් සර්වර් එකක් නැතුව කරනවා නම් මල්ටිකාස්ටිං වගේ එකකින් පුළුවන් කරන්න. ඒ කියන්නේ
සෙන්ට්‍රලයිස් සර්වර් එක පාවිච්චි කරන යාට ප්‍රශ්නයක් නැති වෙන්නේ බුද්ධි කිති ප්‍රජේ. ඔයගේ දෙයක් කරන සෙන්ට්‍රලයිස් සර්වර් එක අවශ්‍ය නැහැ ඩේටා සේව් කරන්න.
එහෙමනම් ඉතින් තියාගෙන ඉන්න පුළුවන් නේ. චේන්ජස් ඔක්කොම ට්‍රැක් කරගෙන ඉන්න. එහෙම නැති වුණත් මල්ටිකාස්ටින් වගේ එකකින් පුළුවන් නිකන් ඒ වලට ගෲප් එකක් ෆෝම් කරලා ඒක ඇතුලේ මැසේජස් පාස් කරගෙන කරන්න. මේ තව ටිකක් ඉතින් උදව් කරන්න පුළුවන් ඒ විස්තර කිව්වොත් නේ.
ඔව්.
නැති ඔන්න අපේ ෆෝන් තහනම් කරන්න යනවලනේ ටෙක් කට ඇතුලේ. එහෙම කරන්න බානේ.
මේ ඊළඟට සර මේ අපි ෆෝන් පාවිච්චි තහනම් කියලා බෝඩ් එකක් ගහමු. දුර්ගදන භාවිතයේ තහනම් කියලා. ඒ වුණත් දැන් වහබොයි මෙතන ඉන්නේ.
කාලේ මේ රන්දීර ගැන කතා කරා විතරයි මේ ඇවිල්ලා ඉන්නේ නේ.
ආ රන්දීර ඇවිල්ලා ඉන්නේ නේ. අපි ටෙක් කතා ෆෑන්.
ඔව් මේ යාහන මේ ගිය සතියේ දුන්න ISO image එක කිලෝබයිට් 8යිද කියලා.
ඔව්.
එහෙමද?
ඉතින් ඒක මම ඩවුන්ලෝඩ් කරාම පේනවද? මං ගොඩේ ඩවුන්ලෝඩ් කරලා බලන්න කියලා අටද කියලා. ඉත ඕක ටෙස්ට් කරලා වන්නනේ CDR රයිට් කරලා දාලා බලනවානේ අට වැඩ කරනවාද කියලා.
නැත්නම් මවුන්ට් කරා නම් හරි.
ඔව්. හැබැයි ඉත සයිස් එක මදිම නම් මම zip file එක ඇතුළේ තව මොකක්
කරන්නේ?
Windows එකේ zip කරලා දාලා දෙන්න.
හරි chat room එකේ කට්ටි උඩනේ.
අද 41 වෙනෙක් ඉන්නවා නේද? ඔව් IGNS කියනවා දැන් වේව් වෙනකන් ඉන්න කියලා. ඔව් අරයා කරන්න යන්නේ වේව් කලින් හදන්න තමයි යන්නේ. ඔව්. ඔව් ඒක තමයි
ඇත්තටම. Google Docs දුන්නේ තියුණාට වේව් නම් මේ දෙනවා කියලා දිනවනේ.
ඔව්.
මේ වේව් එක මම try කරා දැන් අපේ office එකේ මේ account එකක් මම හම්බ වෙලා තිබ්බා. Sandbox account.
ඔව්.
Features ඔක්කොම වැඩ කරන්නේ නැහැ හැබැයි
basic ටික වැඩ කරනවා.
Basic ටික වැඩ කරනවා. හොඳ වැඩ
කරනවා. ඔව්. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද?
යමු. සහන් කියන්නේ මේ එයාගේ තියනවා 160GB hard disk තුනක්.
ඔව්.
එයා ඒ තුනම විකුණලා මේ 500GB එකක් ගන්නලු හදන.
ඔව්.
ඒත් දැන් මේ hard disk තුනේ තියෙන data ගන්නගෙන මේ recover කරයිද කියලා එයාට ප්‍රශ්නයක් තියනවලු.
ඔව්.
කොහොමද අනෝ මේ format කරන්නේ?
ඔව්. phone නගේ I think copy කරාම ඔය ප්‍රශ්නේ තියෙනවා. මලින්තර ඊළඩිකේ
තරහයිදන්නේ
ෆෝමැට් කරත් රිකව කරන්න පුළුවන්. ඒකට තියෙනවා මේ දැන් සාමාන්‍ය ඕවාගේ තියෙන මේ එන්ටර්ප්‍රයිස් වලදී නෑ ප්‍රශ්න තියෙන NSA එක. ඒ කියන්නේ නැෂනල් සිකියුරිටි ඒජන්සි ඇමරිකාවල නම් කියන්නේ හાર્ඩ් disk wipe out එක තුන් පාරක් කරන්න ඕනේ කියලා. මේ හැබැයි මේක ප්‍රශ්නයක් තියෙනවා මේ හાર્ඩ් disk වල පොඩි පොඩි ලෙඩ තිබ්බනම් එම ඔය බෑඩ් සෙක්ටර් එකේ මෙන්න ගන්නවා මේ wipe out එකක් කරනවා. ඒකට ටූල් එකකට දාන්නම් ඔය hard disk eraser ROM එක කියලා තියෙනවා. ඉතින් හැබැයි NSA එකේ තියෙනවා කියලා කියනවා බුද්ධික එක සෙක්ටර් එකක් තුන් පාරක් ඕවර්රයිට් වුණා ඩේටා ගන්න පුළුවන් එක. හැබැයි NSA එකෙන් නම් දෙන්නේ පොඩ්ඩක් ඉතල බලන්න.
ඒගොල්ලන්ට විකුණනවා නම්
මෙයා කරන්න. ටූල්ස් තියෙනවා මේ වගේ wipe out කරන්න අපි දෙන්න. සාමාන්‍ය ෆෝමැට් එකක් කරොත් නම් recover කරන්න පුළුවන්. මොකද ඒක ෆයිල් ඔලොකේෂන් ටේබල් එක විතරයි ගොඩක් වෙලාවට මැකෙන්නේ.
ඒ දනුෂ් කහලා තියෙනවා සිිස්ටම් රිකවරි ඩිස්කයක් කියන්න මොකක්ද කියලා Windows XP වල මේ රිකවරි ඩිස්කයක් හදාගන්න කොහොමද කියලා තහරදී
රිකවරි ඩිස්කයක් කියලා කියන්නේ ඉතින් රිකව ගන්න ඩිස්ක එක.
ඔව්.
සිිස්ටම් එක කරන ඒ කියන්නේ මුලින්ම ගත්ත විදිහට තියෙන විදිහට ආය රිකව කරන එක.
ඔව්. ගොඩක් වෙලාවට දැන් සිිස්ටම් එක රිකවරි ඩිස්කයක් ඇදුවාම ඒකේ ඉන්ස්ටෝල් කරලා තියෙන දේවල් drivers ඔක්කොමත් එක්ක තමයි ඒක තියෙන්නේ.
ඔව්. හැබැයි Windows XP වල රිකවරි ඩිස්කයක් වට හදන්න බෑ.
ඔව්.
ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් ඒ කියන්නේ වෙනම වෙනම ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරන්නද XP වල ඉඳන් හදන්න එකක් නෑ ඒකට ඇප්ලිකේෂන් නෑ පාවිච්චි කරන්න.
ගොඩක් වෙලාවට අර OEM recovery disk
තියෙනවා නේද? ඔව් OEM කියලා කියන්නේ දැන් ඔරිජිනල් දැන් ලැප්ටොප් එකක් ගත්තොත් ලැප්ටොප් එකේ recovery disk set එකක් එනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රී අර ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේෂන්ස් drivers ඔක්කොම ටික අරක දැම්මම එනවා. හැබැයි ඉතින් මේ recovery disk වල තියෙන ප්‍රශ්නයක් තමයි කලින් තියෙන data ඔක්කොම මැකිලා තමයි restore වෙන්නේ. data recover එකේ ගන්නවා. ඊට පස්සේ යාම අහන peer to peer network එකක් යන්නේ කියන්නේ කොහොමද කියලා. peer to peer network එකක් හදන්නේ කොහොමද කියලා අහන computer දෙකක් network කරලා
කරන්න පුළුවන් පහසුම ක්‍රමය මොකද්ද කියලා.
පහසුම ක්‍රමය තමයි network cable එකක් ගහලා ගන්න එක.
cross cable එකක් ගන්න.
cross cable ලා ඔය network interface ගොඩක් වැඩ දැන් හැම motherboard එකෙන් වගේ තියෙනවා. ඉතින් ඒ දෙකට cross cable එකක් හදලා දෙන්න කියලා ඔය network cable අර ගන්න තැනකට ගොනේ ඒගොල්ලෝ හදලා දෙයි. දෙක එකව කරා නම් වැඩ කරනවා. peer to peer කියලා කියන්නේ ඉතින් computer එක නම් computer එකට කියන එක තමයි.
ඔව්.
ඒවා දැන් හදන්නේ peer to peer network එකක්. මොකක්ද කියලා ඉතින් ඒ වෙලාවටම තේරෙනවා. ඊට පස්සේ අනේ data backup කරනවා කියන්නේ මොකක්ද කියලා ඒක අපි සෑහෙන කතා කරලා තියෙනවා. ඒ වැඩසටහනකට අපි දැන් backup කරනවා කියලා කියන්නේ තමන්ගේ මොන හරි ආරක්ෂා කරන්න ඕන data වෙන තැනකට copy කරලා තියෙන එක. සරලව කිව්වොත්. ඒකට hard disk එකේ තියෙන DVD එක write කරනවා වෙන බලන්න නැත්නම් USB වෙන hard එකකට අරගන්නවා කිය වෙන්න පුළුවන්. ඒක තමයි බෑකප් කරනවා කියන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමනේ බුද්ධික. ෆ්ලෑෂ් ප්‍රශ්න.
කතා වෙබ්සයිට් එකට ගියාම මේ හිර වෙනවා කියලා නේ. හෝම් පේජ් එකේදී. ප්‍රොසෙසර් ස්පීඩ් එකත් වැඩි වෙනවා එහෙම කියලා.
ෆ්ලෑෂ් අප්ග්‍රේඩ් කරා.
ඔව්. ෆ්ලෑෂ් ප්ලේයර් එකේ තියෙන එකක් තමයි නේ බග් එක.
ඔව්. මේක ප්‍රශ්නේ තියෙන ටෙක් කතා පළවෙනි පේජ් එකේ ෆ්ලෑෂ් ඒ කියන්නේ අපේ ප්ලේයර්ස් ඔක්කොම ෆ්ලෑෂ් වෙන්නේ. ඉතින් ප්ලේයර්ස් ගොඩාක් ඕපන් වෙන හින්දා තමයි ෆ්ලෑෂ් වල ওই වැඩේ වෙන්නේ. ඒ වුණාට ඇතුලේ පේජ් එකට ගියාම එක ෆ්ලෑෂ් ප්ලේයර් එක එන්නේ. ඒක නිසා තමයි අරකෙදි වැඩියෙන් ෆ්ලෑෂ් යන්නේ. ඒක CPU usage අරමෙන් අලුත්ම version එකේ ෆ්ලෑෂ් ප්ලේයර් එක download කරලා install කරා නම් ගැටලු විසඳෙනවා. මේක ගොඩක් වෙලාවට Chrome වලදී Facebook ගැටලුත් එසෙනවා. මොකද Facebook එකේ සමහර ඒවා slow වෙනවා වැඩ කරන්න තියෙන ඒ වගේ.
රුවන් අහනවා keylog එකක් කියන්නේ වෛරස් එකක්ද කියලා.
කීලොග් එකක් කියන්නේ අහා මේ රුවන් මේ කලින් මේක මේ ඊමේල් එකෙන් අපේ ස්ක්‍රීන්ෂොට් එකකුත් එවලා තිබ්බා. එයාගේ ඇලර්ට් එකක් එනවා කීලොග් එකක් තියෙනවා කියලා. එයා ජෙට් ඔඩියෝ ඕපන් කරනවා. ඉතින් මට අනිවාර්යෙන් හිතනවා ජෙට් ඔඩියෝ ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න නැත්තේ.
ඒක ඊටපස්සේ මම හැලට කලින් ඒක ඒ මේ ස්ක්‍රීන්ෂොට් එකේ නම් තිබ්බේ මේ කීලොග් ලයික් ඇක්ටිවිටි කියලා. සමහර විට මේක මේ ගස්පරස්කින් හිතනවත් දන්නේ නැහැ ප්‍රශ්නයක්
කියලා. නෑ එහෙමනම් වෙන්න විදියක් නැහැ තියෙනවා. මොකද ජෙට් ඔඩියෝ වගේ එකට ෆෝස් පොසිටිව් එකක් නම් එන්නේ විදියක් නැහැ. මොකද ගොඩක් කොමන් ඇප්ලිකේෂන් එකකින්ද මේ එය කීලොග් එකේ නමත් එවලා තිබ්බා ඒකේ මේ මේ කීලොග් එක තියෙන්නේ කියලා. ඒක නිසා කීලොග් එකක් කියලා කියන්නේ ඔයාගේ හැම ටයිප් කරන කී ස්ට්‍රෝක් එකක්ම වෙන කෙනෙක්ට යවන ක්‍රමයක්. ඒකට පාස්වර්ඩ් ගන්නවා චෙක් කරනවා ඔක්කොම ටික
කියන්නේ ඒකට වෛරස් එකක් නන් නෙමෙයි.
ඔව්. අපි කීලොග් සමහර ඒවා මේ ට්‍රොජන් විදිහට වැඩ කරනවා.
ට්‍රොජන් විදිහට වැඩ කරනවා.
අපේ ඩේටා පෝස්ට් කරනවා
එළියට. හැබැයි ඒවා මේ රිප්ලිකේට් වෙවි යන්න ඒ වගේ එකක් නෙමෙයි කීලොග් කියන එකේ අදහස.
වාට ස්පෙસિෆිකලි මේ වෙන එක.
ඔව්. මේ ඒ කියන්නේ කී ස්ට්‍රෝක් ලොග් කරගන්න එක.
ඔව්. ඉතින් ඒක නිසා මන්නම් කියන්නේ ඔ කිසිම දෙයක් බෑකප් නොකර ඔයාගේ ඩොකියුමන්ට් අරමය විතරක් බෑකප් කරලා exe අරමය ෆයිල්ස් කිසි දෙයක් ගන්න නැතුව මේ කම්පියුටර් එකේ ෆෝමැට් කරලා ඊට පස්සේ තමන්ගේ පාස්වර්ඩ් ටික ඔක්කොම මාරු කරගන්න කියන එක තමයි මන්නම් කියන්න තියෙන්නේ නේද බුද්ධික?
ඔව්. ඊළඟට මේ සුපොන්
මොකද ඒකේ කෙලින්ම එනවා PDM කීලොග් කියලා. මොකද මේ කීලොග් ස්ටැට් ඩිටෙක් කරන්න අමාරුයි බුද්ධික. මේවා පිගිබැක් නේ තියෙන්නේ. පිගිබැක් කියන්නේ දන්න exe ෆයිල් එකක් ඇතුලේ තමයි මේගොල්ලෝ රන් වෙන්නේ. ඉතින් මේ වගේ ඇතුලට දැම්මොත් තක් ගාලා හොයන්නත් අමාරුයි. මේ ඉතින් ඒක නිසා ඒක නම් පොඩ්ඩක් ඉක්මනටම ප්‍රතිකාරයක් කරන්න ඕන ලෙඩක් නේද බුද්ධික?
ඔව්. මේ සුපුන් ප්‍රශ්න පහක් විතර අහලා තියෙනවා නේ. එයා කියලා තියෙනවා මේ කලින් අහපුවට උත්තර හම්බුණා කියලා ස්තුතියි කියලා. එකේ නම්බරෙන් ගහනන්නේ. එයා මේ ලැප්ටොප් එකක් ගන්න ගියාම ඒකේ මේ විස්ටා කම්පැටිබල් කියලා ගහලා තියෙනවලු විස්ටවල්ට හදුව කියලා ඒක වට XP ඉන්ස්ටෝල් කරන්න බැරි හේතුවක් තියෙනවද කියලා අහලා
නෑ. එහෙම මෙහෙම දෙයක් දෙනවා බුද්දික සමහර ලැප්ටොප්ස් වලට ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක හදන කෙනා XP වලට ඩ්‍රයිවර්ස් දෙන්නේ නෑ. ඒක නිසා එහෙම ගැටලුවක් එන ප්ලේ වුණාට වඩ ඩ්‍රයිවර්ස් ගොඩක් ඒවා ඉන්ටර්නෙට් එකේ හොයලා දාගන්න පුළුවන්. ඉතින් ඇයි XP දාන්න?
ඔව් අනික මේ XP දානවනේ ඉතින් ලැප්ටොප් එක ගණිද්දී නම් ඔරිජිනල් වර්ෂන්
එක ඔරිජිනල් විස්තා නම් එන්නේ ඔරිජිනල් ලයිසන් එකක් තියෙන්නේ. ඒක නිසා මේ හොර කොපි දාගෙන XP දාන්න එපා. විස්තා හොඳයි. කවුරුත් මේ විස්තා හොඳ නැහැ කියන මොහොම ඉතින් මොකද මගේ දැන් මේ ලැප්ටොප් එකෙත් දාන්නේ විස්තා.
විස්තා හොඳ නැහැ කියන්නේ අර මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් වගේ
කෙනෙක් කියන එක. ඒක නිකන් කට්ටි නිකන් හොඳ නැහැ. අර මේ ඔටෝ ගිය බොක්ස් හොඳ නැහැ කියනවා කියද ඔටෝ වාහන ගන්න එපා. පූ චාටර් කියන. ඉතින් ඒ වගේ තමයි තේරුවන්නේ අර බාස්ලට ඔටෝ තේරෙන්නේ නැති ඉන්න බාස්ලා කියනවා හොඳ නැහැ කියලා. ඕගනේ ප්‍රශ්නේ.
ඒ වගේම මේ දැන් විස්ටා වලට ඒක ඩිසයින් කරලා තියෙනවා නම් ඉතින් ඒක තමයි හොඳ නේද?
ඔව්.
ඒක දුවන්න හොලන් ඉඳන් ඒක ඩිසයින් කරලා තියෙනවා.
ඔව් පොඩ්ඩක් සයිස්පෙක්ට් 2 දාගන්න විස්ටා. මොකද එතකොට ගොඩක් තියෙන ප්‍රශ්න විස්ටා වල ඉස්සදලා තියෙන හින්දා.
ළඟට අහලා තියෙනවා මේ XP වල ඇඩ්මිනිස්ට්‍රේටිව් ටූල්ස් වල තියෙන software restriction policies වලින් මේ software restrict කරන්න පුළුවන්ද කියලා.
පුළුවන්. පොලිසිය එකක් හදලා දාන්න පුළුවන්. ඔව්.
මේ ඒකම මේ CMOS බැටරි එක ඉක්මනට බහින්න හේතුවක් තියෙනවා කියලා විශේෂ හේතුවක්
නෑ මේකෙන් ඉතින් බල්පත්තු කරන්නේ නැත්තම් වගේ ඔව් නෑ හැබැයි ඉතින් ජරා බැටරියක් නම් තියෙන ඉක්මනට
බහින්න විශේෂ හේතුවක් නෑ හැබැයි ඉතින් බෝඩ් එකේ මොන හරි
ගැටලුවක්
තිබුණා ඒ වැටිලා එහෙම ෂෝට් එකක් එහෙම තිබුණත්
බහින්න පුළුවන්
බහිනවා නේ ගොඩක් වෙලාවට ඒකයි මේ බැටරි නිකන් ගැලෙවොත් එහෙම දැන් ඔය ගොඩක් අය කරන දේක් තමයි බැටරි ගලවලා ඇඟිලි දෙකෙන් අල්ලනවා දැන් බැටරි එතකොට කොහොමද ඩිස්චාර්ජ් වෙනවා
ඒ කියන්නේ බැටරි එකේ අර මේ ඇඟිලි මාක් වල අපේ අංග මේ ඒ කියන්නේ දාඩිය වල ලුණු වගේ දේවල් තියෙන ඉතින් මේවා කන්ඩක්ටිව්. එතකොට ටික බැටරිය බහිනවා. අනිත් එක තමයි මේ ඕරලෝසු වැඩ කරන්න මේක කන්ෆිගරේෂන් එක අපඩා කරගන්නද කියලා අහලා තියෙනවා. ඔව් ඒක තමයි කරන්නේ ඒක. ඒ වගේම මේ CMOS බැටරිය නැතුව පරිගණක දිගටම වැඩ කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. වගේ කන්ෆිගරේෂන් එක රීසෙට් වෙනවා. වෙලා වැඩි කියයි. සමහර මදර් බෝඩ්ස් තියෙනවා මේ CMOS බැටරිය එක අප්සෙට් නම් ඔන් වෙන්නෙම නැහැ.
ඒක ඩිටෙක්ට් කරනවා.
ඩිටෙක්ට් කරනවා.
ඔරලෝසු නිසිලස කියන්නේ මේ වැඩ කරන්නෙම නැහැ ඉතින්.
ඔව් ඉතින් රීසෙට් වෙනවා. සමහර විනාඩි 10 බාලයට මට අඩු වෙනවා.
ඊළඟට තියෙනවා මේ නිකම්ම BIOS password එකම අනිත් settings වෙනස් වෙන අවස්ථාවන් තියෙනවාද කියලා.
ඔව්. මට පොඩි සැකයක් තියෙනවා මේ මෙයාගේ කම්පියුටර් ගොඩක් පරණ ගද්ද කියලා. මොකද මේ මෙයාද මෙයාම තමයි කියලා තියෙන ටෙක් අතර ප්ලේ වෙනකොට මේ රියල් ඕඩියෝ එක පොඩ්ඩක් කැඩි ඇහෙන්නේ කියලා. මට ඒක පොඩ්ඩක් අනිත් අයගෙන් ප්‍රශ්නයක් අහනවා රියල් ඔඩියෝ ගහනකොට අනිත් අයට එහෙම කැඩි කැඩි ඇහුනද කියලා. ඊට පස්සේ මේ අපේ රන්දිර මල්ලිය අහනවා විස්ටා වලට ගොඩක් RAM ගන්නවද කියලා. අලුත් software එකක් හැමතිස්සෙම එනකොට ඉතින් RAM ටිකක් වැඩිපුර භාවිතා කරනවා. දැන් Windows 98 වලට වඩා XP වල 2000 වල RAM භාවිතා කරන්නේ 2000 වලට වඩා XP වල භාවිතා කරනවා.
එහෙමයි Microsoft ප්‍රොඩක්ට් වල ඉතින් ඒක වැඩි අනිත් ඒවාට
වඩා Microsoft නෙමෙයි Linux ගත්තා තියෙන Linux දැන් Red Hat 6.2 වල භාවිතා දැන් දාන්න බෑනේ මේ මොකද්ද Ubuntu අරගෙන 64 එක.
ඔව් ඒක ඉතින් Microsoft වල මේ සාපේක්ෂව වැඩි හැබැයි
සාපේක්ෂව වැඩි හැබැයි පොඩි ඩිෆරන්ස් එකක් වුණා Vista වල ඉඳන් Windows 7 ගාම RAM පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කරා. ඔව් ඒ අඩුවෙන් පාවිච්චි කරගෙන RAM හොඳට මැනේජ් කරනවා කියන එක.
ඔව් ඒගොල්ල නිතරම යන්නේ ඉතින් අර hardware manufacturers ලටත් පොඩි මේ තල්ලුවක් දීගෙන
තමයි යන්නේ. තව දෙයක් තමයි කට්ටිය මේ RAM පාවිච්චි බනින්නේ මේ machine එක boot කරලා RAM කොච්චරක් පාවිච්චි කරනවද කියලා. මෙහෙම RAM තියෙනකොට OS එකෙන් මේවා පාවිච්චි කරනවා.
කරනවා. ඒ කියන්නේ වැඩිපුර ඉක්මනට data මේ
ඔව් ඒක ඒකට කියන්නේ මේ caching වලට RAM එක යා පාවිච්චි කරනවා. ඉතින් මේක වැඩි වෙනවා කියන එක නරකක් නෙමෙයි. RAM නැති වුණොත් තමයි නරක. ඒ කියන්නේ 2GB RAM තියලා 3GB පාවිච්චි කරනවා නම් ඔන්න නරකයි. 2GB RAM තියලා 1.8 1.9 වාචි කරන කෙනෙක් නරකක් නෙමෙයි. සැප් වෙනව නම් තමයි හැමදෙස්සම සැප්. කියන්නේ page file එකට යන ගානට එනව නම් තමයි මේක හොඳ නැත්තේ. ඒක නිසා මේ RAM පාවිච්චි කරනවා කියන එක නරකක් නෙමෙයි. RAM මොකද RAM පාවිච්චි කරනවා කියන්නේ යා හැමදෙස්සම hard disk එක කියෝ කියෝ ගන්න ඕන හැම data එකක්ම යා RAM එකට දානවා. මොකද RAM තියෙනවා පාවිච්චි කරනවා.
RAM තියෙන්නේ ඉතින්
පාවිච්චි කරන්න මොකද අතින් පහෙන් යන්නේ නැන්නේ 2GB RAM ඇතුළේ මේකේ 2GB වලට කිට් වෙන්න පාවිච්චි කරනවා කියන්නේ.
අර ටික ඉතුරු කරන් හිටිය කියලා ඉඳි වැඩක්.
වැඩේ කියන්නේ මේ අර දැන් 1GB RAM තිබිලා ඊට පස්සේ 2GB වලට upgrade කරාම ඒක වැඩිපුර ඉතින් පාවිච්චි කරනවා.
පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ගත්තා මගේ RAM එකේ 2GB RAM තියෙනවා දැන් 1.1 පාවිච්චි කරනවා මේල. ඉතින් ඉතුරු ටිකත් පාවිච්චි කරන්න කියලා මං කියන්නේ පාවිච්චි කරා කියලා slow වෙන්නේ නැහැ නේ system එක. මොකද RAM එක fast hard disk එකට වඩා. ඒක නිසා RAM පාවිච්චි කරනවා කියන එක වරදක් කියලා හිතන්න එපා හැමතිස්සම. අනික කවුරුත් කියනේ හැමතිස්සෙම අහන්න එපා විස්ත හොඳ නැහැ කියලා. විස්ත දාලා බලන්න තමන්ට හොඳ නැද්ද කියලා. සමහරවල්ලා මට හොඳ වුණාට බුද්ධි කන්න අරගන්න පුළුවන් නේ බුද්ධි. ඒ බුද්ධි කන්න හොඳ වුණාට තිල්ලට අරගන්න පුළුවන්. ඒක නිසා ඒක මේ ගණන් ගන්න එපා. මේ චතුරාණ කොහොමද Windows 7 RAM අඩුවෙන් පාවිච්චි කරන්නේ කියලා. Windows 7 RAM අඩුවෙන් දැන් ආයි කලින් කිව්ව RAM මැනේජ් කරන්නේ කොහොමද කියන එක. RAM manageability. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලිවම කොහොමද මේක RAM පාවිච්චි කරන්නේ කියලා මැනේජ් කරන විදියෙන් තමයි අඩුවෙන් පා. ඒ කියන්නේ අඩුවෙන් පාවිච්චි කරනවා කියලා මෙතන අදහස් කරන්නේ අඩු RAM ප්‍රමාණයක් දෙන මැෂින් එක හොඳට පර්ෆෝමන්ස් තියනවා කියන එකයි. ඔව්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් Vista 256 එක වැඩ කරාට වඩා Windows 7 256 RAM එකේදී හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන RAM ප්‍රමාණය කොහොමද මැනේජ් කරන්නේ කියන එකයි. දැන් මෙතන මේ බූට් වුණාම කොච්චරක් RAM පාවිච්චි කරනවද කියන එකෙන් තීරණය කරන්න බෑ මේ ඔපරේටින් සිස්ටම් එකේ RAM පාවිච්චි කරනවද නැද්ද කියන එක. මොකද මෙතන හැමදෙස්සම මේ RAM කියන එකේ වෙන්නේ RAM කොච්චර හොඳට මැනේජ් කරනවද කියන එක. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකේ ඇප්ලිකේෂන්ස් වලට කොහොමද මේවා බෙදලා දෙන්නේ? ඒකට පේජින් කරන්න කොහොමද? මේවා කැෂ් කරන්න කොහොමද මේවා? ඒකයි. ඒක නිසා මේ RAM පාවිච්චි කරනවා කියලා වැරදි මතයක් ඇති කරගන්න බෑ.
තව ප්‍රශ්නයක් තියෙනවා නේද මේ?
නිදිමත නිදිමතයි
මේ විස්තවල මේ ඒරෝ මොඩ් එක එනේබල් කරාම ස්ලෝ වෙනවා කියලා.
ඔව් ස්ලෝ වෙනවා. ඉතින් ග්‍රැෆික් ගොඩක් පාවිච්චි කරනවා වගේ GPU එක සපෝට් කරන්නේ නැත්නම් ස්ලෝ වෙනවා. ඔව්. අනික මේ ඇයි පාවිච්චි මන්නම් මේ ග්‍රැෆිකල් දේවල් ඇත්තටම මන්නම් අවශ්‍ය නැහැ. ඒක ඒරෝ කියන්නේ මේ ෆන්ක්ෂනලිටි වලට කිසිම අදාළත්වයක් නැති නිකන් ලස්සන දෙයක් නේ.
මාත් කරන්නේ අර මුලින්ම
මම නම් ක්ලාසික් මොඩ් එකකට තමයි දාන්නේ මොන
මොන බෙස්ට් පර්ෆෝමන්ස් වලට
තමයි
මේ ටියුන් කරගන්න.
ඔව් දැන්
එතකොට ඉතින් ඔය ඔක්කොම ඔෆ් වෙලා ඊට පස්සේ ක්ලියර් ටයිප් විතරයි එනේබල් කරගන්න.
VXP Vista හැම එකකම තියෙනවා මේ මලින්තට හදන මොඩ් එකට තමයි මේ හැම එකම තියෙන්නේ. මලින්තක මොඩ් එක කියන්නේ මලින්ත ටෝනේ පෙන්නේ කොහොමද කියන එකයි.
ටීම් එකක් එහෙම දාලා
ටීම් එකක් දාලා හරියට පේන්නේ කොහොමද මේක ලස්සන්ට මෙතන අයිකන් එකක් ඇවිල්ලා බෝලයක් කරගල කරගල ඉස්සරහට ඇවිල්ලා
ඉස්සර මේ තිබ්බනේ කලින් හොගක් ස්ක්‍රීන් සේව සමහර දැන් නම් ඉරියක්
අර ඔව් ඒක ඒකද ඕනේ නැත්තම්
වැඩ කරන්න වැඩ නැති කාලේ
ඔව් නැත්තම් අවශ්‍ය කම්පියුටරේ තමන්ගේ වැඩේ කරන්නද ડોකියුමන්ට් එක ටයිප් කරගන්නද ඉන්ටර්නෙට් බ්‍රවුස් කරලා ඉන්ටර්නෙට් එකේ ඊමේල් එකක් ගහන්නද එහෙම ඕන නම් ඉතින් ඕක කරගල කරගල ආවත් එකයි ටග් ගාලා ආවත් එකයි ඉතින් ටග් ගාලින එක තමයි මට ඕනේ ඉතින් මායි බුද්ධිය ගොඩක් වෙලාට කරන්න ගන්නවා best performance කියලා දාන. එතකොට මේ ඔක්කොම graphical animations graphical වලට යන්නේ ඔක්කොම අඩු. ඉතින් මෙතනිනුත් ගොඩක් computer performance වෙනසක් එනවා නේ බුද්ධික.
ඔව්.
ඒ කියන්නේ මොකද මේ අනවශ්‍ය දේවල් නෙමේ. මොකද operating system එකේ අපිට productivity වලට අවශ්‍ය දෙයක් නෙමේ. මේ arrow එකේ මෙහෙම gaunt head ticket රූපට ගාලා ටිටි ටිටි ගාලා යනවා කියන්නේ.
ඒක يعني ඒක දැන් මොකක් හරි වැඩක් වෙනකොට ඒක මේ forcefully delay කරනවා ඒක.
ඔව්.
animation එක පෙන්වන්න ඒ වගේ දේවල් වල. මොකද ඉතින් තප්පරයක් හරි අපිට දාගන්න.
ඔව් නේද? අපි නිකන් බල බල ඉන්න ඕනේ. දැන් මේ කට්ටිය ඉතනදී ප්‍රශ්නයක් ගහම අපි කරන්නේ ප්‍රශ්නෙට වයින්නවා කියන්නේ. නැහැ නේ. ඒරෝ වැඩ කරන්න තියෙකට හේතුව තමයි ආගේ VGA කාඩ් එකයි ඒ වගේ අය ගොඩක් වෙලාට මදිකම. ඒ කියන්නේ වැඩ කරන්න ඒ පර්ෆෝමන්ස් දෙන්න මදි. මොකද මේ රෝල්ට ගොඩක් මේ ග්‍රැෆික් මට මතක විදියට OpenGL 2 ද කොහෙද සපෝට් කරන්න ඕනේ බුද්ධි. ෂේඩර් 2 එකත් සපෝට් කරන්න ඕනේ. ඉතින් ඕවා සපෝ හරියට සපෝට් නොකරාම ওই විදියට තමයි යන්නේ. කට්ටිය බයින ඒරර්ස් නැති Windows අපිට එපාලු. ඉතින් මේමයි දෙක. මේමයි. දැන් ගොඩක් අයට වෙලා තියෙන කම්පියුටර් එකේ කරන්න දෙයක් නැහෙනේ. ඇත්තටම පරිගණකයක් පාවිච්චි කරනවා කර වැඩක් කරන්නේ නැහැ. අර ගොඩක් ඇඩලා තියෙන කරන් දැන් නැහැදී ලස්සන බල බල ඉන්න මලින්තත් කරන්නේ සොෆ්ට්වෙයාර් ටිකක් ඩවුන්ලෝඩ් කරනවා දානවා තීම් දානවා මේවා ගන්නවා වෝල්පේපර් එක සතියක් ගානේ මාරු කරන. මගේ වෝල්පේපර් එක දන්නවන්නේ බුද්ධික. බුද්ධික වගේම දැන් කළු. මොකුත් නැහැ. මන්නම් ඉතින් ඔවා අයින් කළා අයින් කළා අයින් කළා දාන එක තමයි කරන්නේ හැම ඇනිමේෂන් අරවම ඔක්කොම අයින් කරන්නේ. ඉතින් ඒකෙටින් අර කම්පියුටර් ටිකක් දැන් මේ අපේ ටෙක් අතහන ගොඩක් අය ඉන්න අපිට වයසින් බාලා අර අපි හිටපු කාලේ ඉන්න කාලේ ඕක තමයි
කරේ. ඒකට එහෙම කතා කරන්නේ
අසාදා. ඔව් ඒ කට්ටිය ඉතින් ඒ කාලේ කරේ අපිත් කරේ ඕකට මේ මට ලැප්ටොප් එකක් ගන්න ඕනලු Dell Vistro series එක කොහමද? Dell Vistro කියලා කියන්නේ සාමාන්‍ය බේසික් රේන්ජ් එකේ ලැප්ටොප් එකක්. ඔයාට අවශ්‍ය දේවල් ටික තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන ෆීචර්ස් ටික තියෙනවා නම් ඉතින් Dell Vistro ලැප්ටොප් එක හොඳයි නේ බුද්ධික. ඔව් නැත්තම් වමන ගැන XPS එකක් ගන්න කියලා XPS ඉතින් ගන්න ලංකාවේ නැහැ. එහෙනම් ප්‍රශ්න ඉවරයි.
මතයනේ.
බුද්ධි ගන්න ඉදි මතය. මෙතන හිටගෙන
වෙන මොන හරි තියෙනවද කලින් කතා කරන්න තිල්න
කතා කරන්න යන නෑ ගෙදර යන්න ඕන කියන කතාව
තියෙන මේ FM ට්‍රාන්ස්මීටර් සර්කිට් එකක් හොයාගන්න සයිට් එකක් දාන්න කියලා
නේ දාන්න FM ට්‍රාන්ස්මීටර් කියන්නේ
ඉල්ලන්නේ මේ කිලෝමීටර් 50ක් විතර වැඩ කරන එකක් කියලා
කිලෝමීටර් 50 කඩ ගන්න තදන්න බලන් ඉතින් කට්ටියට මේ
ලයිසන් ගන්න
බලන් පොලිසියෙන් අල්ලනවා ඊට පස්සේ නේ ඔබ
ඒ කියන්නේ තවන්ගේ ගෙදරින් හැබත ට්‍රාන්ස්මිට් කරන්නත් මම හිතන්නේ අවසර ගන්නද
ඔය දැන් රේන්ජ් එකක් තියෙනවනේ කලින්ගේ මීටර් 100ක් හරි ඒ වගේනේ
ඔව් හાર્ඩ්වෙයාර් ප්ලස් එක්සෑම් එකක් ගන්නවා ඒක A+ සර්ටිෆිකේෂන් කියලා කියන්නේ හાર્ඩ්වෙයාර් වලට ඒක ගොඩක් වෙලාට ඔය IDM එතකොට gate වගේ තැන්වල තියෙනවා basic computer hardware ගැන ගොඩක් knowledge එකක් ගන්නත් පුළුවන් ඒක MCSA වගේ එකක් ගන්නට එක exam එකක් වෙනුවෙන් ඒක දෙන්න පුළුවන් exam හතරක් කරන්න පුළුවන් නෑ එකක් වෙන හතරෙන් එකක් වෙනුවෙන් ඒක දෙන්න පුළුවන් අනික මං කියන්නේ ගොඩක් අය computer software කරන්න ආයතත් hardware ගැන ඉගෙන ගන්න ගොඩක් හොඳයි කියලා මොකද ගොඩක් අය කිසි idea එකක් නෑ computer format කරන්න දන්නේ නැහැ සමහර අය නිසා ඒ වගේ basic knowledge එකක් ගන්න ඕන ගොඩක් හොඳයි. අදට නාත්තම නේ බුද්ධි.
TRC එකෙන් මේ license ගන්න වෙනවා.
අහ මෝ transmitter පාවිච්චි කරන්න ඉතින් පොඩ පරිස්සම් තමයි. circuit තියෙන දැන් site එක නම් මම link එකක් දෙන්නම්. ඒවා ඉතින් crisp. අනික circuit හදන එක බුද්ධික මේ radio frequency එක වැඩ ගන්න හරි අමාරුයි.
ඔව් ඒකයි දැන් ඔය ගොඩක් කෙනෙක් noise
එනවා. ඔව් ඒකයි
power දෙන්න ඕන හරියටම නේ battery
power තමයි. ඔව් battery power. එතකොට අත ළඟින් ගෙනිච්චත් මෙයා ප්‍රශ්න තියෙනවා.
ඒකයි මේ ට්‍රාන්සිස්ටර්ස් එහෙම මේ ඉතින් හොඳ මේවා ගන්න ඕනේ නැත්තම් නොයිස් එනවා අනිවාර්යයෙන්.
ඔව්. නෑ මොඩම් බොහොම ස්තුතියි.
ඔව්.
සුබ රාත්‍රියක්.
එහෙනම් ඉතින් ලබන සති හම්බෙමු. ඔව්.
වෙලාවට ටෙක් කතා අපි ලබන සති පටන් ගන්න නැහැ. අපි මේ පොළු තියන්නේ නැහැ නේ බුද්ධික.
ඔව්.
වෙලාවට එනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්, සුබ සතියක්. ඊළඟ සතියේ සිකුරාදා හම්බ වෙමු.